ගරු මිලන් ජයතිලක මැතිතුමා.
අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
පිළිතුරු දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ආයක සූර්ය පීසි පැනල මගින් ජාතික විදුලි බල පද්ධතියට විදුලිය ලබා දෙන නිවාස සංඛ්‍යාව 33898 කි A2 1. එම සූර්ය පීසි පැනල මගින් වාර්ෂික උත්පාදනය කරනු ලබන විදුලි ඒකක වලින් කොටසක් මනුගත නොවි පරිභෝජනය කරන බැවින් එම සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත දත්ත ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත. කෙසේ වුවද එම අගය දළ වශයෙන් කිලෝවට් පැය මිලියන 84ක් පමණ වෙතයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ආසන්න වශයෙන් ගණන් බල ඇත. A3 එම සූර්ය පීසි පැනල මගින් ජාතික විදුලි බල පද්ධතියට මාසකට එකතු කරන ලබන විදුලි ඒකක සංඛ්‍යාව ඒකක මිලියන 48ක් එනම් කිලෝවට් පැය මිලියන 48 කි සූර්ය පීසි පැනල මගින් උත්පාදනය වන විදුලි ඒකක වලින් කොටසක් පාරිභෝගිකයන් තමන්ගේ පරිශ්‍රය තුළම පාවිච්චි කරන බැවින් ජාතික විදුලි බල පද්ධතියට එකතු වන විදුලි ප්‍රමාණය සූර්ය පීසි පැනල මගින් ජනනය කරන විදුලි ප්‍රමාණයට වඩා අඩුවේ. A4 ඔව් ඉහත 3 සඳහන් සූර්ය පීසි පැනල මගින් වාර්ෂික පාරිභෝගිකයන් විසින් උත්පාදනය කරනු ලබන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල මුල් අවුරුදු 7 සඳහා රුපියල් 22ක් බැගින් හා ඉතිරි අවුරුදු 13 රුපියල් 15,750ක් බැගින් වේ. සූර්ය පැනල සහ අනෙකුත් උපාංගවල මිල ඉහළ යාම සලකා බලා එකතු කරනු ලබන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල වැඩි කිරීමට විදුලි වහලා බලශක්ති අමාත්‍යාංශය විසින් අවශ්‍ය කටයුතු කරමින් සිටී. ආ අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්න 1. මේ අපේ රටේ පුනර්ජනනීය බලශක්තිය යොදාගෙන මේ වෙනතාක්කල් මේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා අපි දැක්කේ තැනින් තැන බොහොම අල්ප වශයෙන්. සූර්ය පැනල ස්ථාපනය සඳහා මේ වෙනකොට විදුලි බල මණ්ඩලය හරහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවාද ගරු අමාත්‍යතුමනි? එම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ සඳහා යම්කිසි ණය ක්‍රමවේදයක් සහ ඒක දිගට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවාද විදුලි බල මණ්ඩලය තුල? මොකද විදුලි බල මණ්ඩලය තුලම ඒ පුනර්ජනනීය බලශක්තියට විරුද්ධව අපිට පේනවා යම් යම් කණ්ඩායම් හැසිරෙන විදිය. ඉතින් ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා තියෙනවද කියන එක පිළිබඳව අහන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වන විට විදුලි බල මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් හැටියට අපිට ඉස්සරහට ඉදිරියට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල කීපයක් පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයට පත් කරපු රාජ්‍ය අමාත්‍යතුමා ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යතුමාට මේ වහලය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සඳහා ඒ අවශ්‍ය වගකීම පවරලා තියෙනවා. ඒ අනුව එතුමා මේ වන විටත් විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන්, ඒ වගේම ආගමික සිද්ධාස්ථාන වෙනුවෙන්, රජයේ ගොඩනැගිලි වෙනුවෙන් සහ පාරිභෝගිකයන් වෙනුවෙන් වෙන වෙනම ඒ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා බැංකු සහ අදාළ ආයතනත් සමග සාකච්ඡා කරමින් තියෙනවා. ඒ වගේම මීට පෙර මම විශේෂ භාර අමාත්‍යවරයා බවට පත් වෙන්න පෙර මට පෙර හිටපු අමාත්‍යවරුන් විශේෂයෙන්ම ඩලස් සලහප්‍රම අමාත්‍යතුමාගේ කාලෙත් ආරම්භ කළ තිබුණා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඩොලර් මිලියන 100ක ණය ආධාර ණය මත සූර්ය පැනල සවිකිරීම, රාජ්‍ය ගොඩනැගිලි සහ ආගමික සිද්ධාස්ථාන සහ අඩු ආදායම් ලාභී පවුල් වලට. ඒ වගේම තව ව්‍යාපෘතියක් තෝරගෙන තිබුණා ලෙකෝ ආයතනය හරහා අඩු ආදායම් ලාභී පවුල් සඳහා අවශ්‍ය සූර්ය පැනල ලබා දෙන්න. නමුත් අපේ තියෙන විදේශ විනිමය අනුපාතයන් වෙනස් වීම, පොලි අනුපාතය වෙනස් වීම, බැංකු පොලිය වැඩිවීම කියන කාරණා නිසා ලෙකෝ ආයතනයේ හරහා අපිට සිදු කිරීමට බලාපොරොත්තු වෙච්ච ව්‍යාපෘති අපි ඉදිරියට ගෙන යන්න බෑ. ඒ නිසා ලෙකෝ ආයතනයේ බලාපොරොත්තු වෙන ඔවුන් තුළ තියෙන මුදල් ආයෝජනය කරලා වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්න. නමුත් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ඉන්දියානු රජයේ ණය ආධාර යටතේ ලැබිච්ච වැඩපිළිවෙල පිළිබඳව අපි පසුගිය සතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් තිබ්බා. ඒ අනුව ඔවුන් දැනටමත් ලංකාවේ දේශීය උපදේශක මේ ආයතනය ඔවුන් තෝරගෙන තියෙනවා. ඒ අනුව ඔවුන් බලාපොරොත්තු වෙනවා ප්‍රසම්පාදන කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ ඉන්දියානු රජය සහ එක්සිම් බැංකුව මැදිහත් වීමෙන්. අපිට තෝරා ගැනීම පමණයි අපිට කරන්න තියෙන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා එළමෙන සතිය වෙන විට විශේෂයෙන්ම රජයේ ගොඩනැගිලි පාසල් වලට, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඒ වගේම අපේ වහලය තවත් ප්‍රයෝජනට ගන්න පුළුවන් යුද හමුදා කඳවුර වෙන්න පුළුවන්, රජයේ ගොඩනැගිලි වෙන්න පුළුවන්. ඒ රජයේ ගොඩනැගිලිත් ආගමික සිද්ධස්ථාන බහුතරයක් ආවරණය වෙන පරිදි අඩුම තරමේ කිලෝවට් 5ක ධාරිතාවකින් යුත් සූර්ය පැනල ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකෙදි ඔබතුමන්ලටත් ලැබෙයි සම්බන්ධීකරණ කමිටුවල ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවල සභාපතිතුරු හැටියට ඒ තෝරා ගැනීම සහ ඒ අවශ්‍ය නිර්දේශය ලබා දෙන්න. හැබැයි තෝරා ගැනීම කරනකොට අපිට කරන්න වෙන්නේ විශේෂම වහලයේ තියෙන ශක්තිමත්භාවය කියන එක අපිට තාක්ෂණික වශයෙන් නැගීම කරන්න වෙනවා. ඒක අපිට විදුලි බල මණ්ඩලයේ සහ සුනිත්ති බලශක්ති අධිකාරියේ සහාය ලබා දෙන්න පුළුවන්. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන ගොඩනැගිලි තෝරා ගැනීමේ කටයුත්ත කරන්න. ඊට අමතරව ෆ්ලෝටින් සෝලා පාවෙන සූර්ය පැනල මෙගවට් 5ක ධාරිතාවකින් යුත් පැනල දෙකක් ලබා දෙන්න යෝජනා කරලා තියෙනවා. අපි ඒක යෝජනා කරනවා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ තියෙන විදුලි බිල සහ මේ වටේ තියෙන පරිපාලන කේන්ද්‍රවල රාජ්‍ය ආයතනවල විදුලි බිල ආවරණය වෙන ආකාරයට සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමට ඒක තමයි මුලින්ම ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙන මේ වැඩපිළි යටතේ. අපි හිතනවා තව මාස දෙකක් යනකොට මේ ව්‍යාපෘති අපිට ආරම්භ කරන්න පුළුවන් වෙයි. මාස දෙකෙන් ආරම්භ කරලා අපි බලාපොරොත්තු වෙනවා මාස 6ක් විතර යනකොට මේ ව්‍යාපෘති අවසන් කරා.
ගරු
නියෝජ්‍ය කතානායකතුමා, වගේ දෙවනි අතුරු ප්‍රශ්නය හැටියට පැහැදිලි කර ගැනීමක් තියෙන්නේ. ගරු අමාත්‍යතුමනි, මේ සූර්ය පැනල හරහා විදුලිය ලබා දීම සිදුවෙන්නේ නිරන්තරයෙන්ම සූර්ය බලය තියෙන මොහොතේ. ඒ උදේ කාලයේ තමයි අපිට සූර්ය පැනල භාවිතා කරන්න අවස්ථාව තියෙන්නේ. එතකොට මේ ගන්න තාප බලය, මේ ගන්න විදුලි බලය ගබඩා කර ගැනීමේ හැකියාවක් මම දන්න විදිහට තවමත් විදුලි බල මණ්ඩලය සතුව හෝ ලංකාවේ යම් කිසි ආයතනයක් සතුව නැහැ. එතකොට මෙවැනි ව්‍යාපෘති ඉදිරියේදී අපේ රට තුළ ස්ථාපනය කරන වැඩපිළිවෙලක් තිබෙනවද? එහෙම නැත්නම් මේ ජල විදුලිය සහ මේ සූර්ය තාපයෙන් ගන්න මේ විදුලිය ක්‍රමවත්ව වැඩපිළිවෙලක් සහිතව පරිභෝජනය කිරීමේ වැඩපිළිවෙලක් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවද කියන එක පිළිබඳව දැනගන්න කැමති ගරු අමාත්‍යතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වන විට තියෙන සූර්ය පැනල වලින් උත්පාදනය වෙන විදුලිය ඔබතුමා කිව්ව ආකාරයට ගබඩා කර ගැනීම සඳහා විශාල පහසුකම් සකස් කළ නැහැ විදුලි බල මණ්ඩලයේ. විදුලි බල මණ්ඩලයේ තියෙන බලාගාර තුලත් විදුලි බල මණ්ඩලයේ විසින් සිදු කරන ව්‍යාපෘති තුලත් සමහර පාරිභෝගිකයන් විසින් තමන්ගේ නිවාසවල එම නැත්නම් ව්‍යාපාරික ස්ථානවල සුළු වශයෙන් මේ කටයුත්ත කරලා තියෙනවා. නමුත් ඒක විශාල ආයෝජනයක් කරන්න තියෙන ආයෝජනය. එනමුත් අපිට දැනට තියෙන තොරතුරු අනුව දැනට අපිට උත්පාදනය වෙන මේ සූර්ය බලෙන් උත්පාදනය වෙන විදුලිය අපිට අත්‍තරම ගබඩා කරනවා වෙනුවට සම්පූර්ණම පද්ධතියට එකතු කර ගැනීම තමයි අවශ්‍යලා තියෙන්නේ. මොකද අපේ ධාරිතාවේ අඩුවක් තියෙනවා. අපි මීට සතියකට පෙර වවුනතිව් ප්‍රදේශයේ විශේෂයෙන්ම පෞද්ගලික ආයෝජකයන් මගින් ටෙන්ඩර් කරන ලද මෙගවොට් 10ක ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලා බිම පොළොව මත සවිකරන ලද සූර්ය පැනල වලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අපි ආරම්භ කරා. ඒ ව්‍යාපෘති ආරම්භ කිරීමේදීත් මම ඇහුවේ ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳව. නමුත් ඔවුන් කිව්වේ ඒ වෙලාවේ උත්පාදනය කරන සියලුම ධාරිතාව දැනටත් ජාතික විදුලි බල පද්ධතියට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක අපත යන්නේ නැහැ කියන එක. නමුත් ඉදිරි අනාගතයේදී මේ ව්‍යාපෘති කිරීමේදී ඒ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. නමුත් අධික පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. නමුත් අපි උපදෙස් ලබා දීලා තියෙනවා විශේෂයෙන්ම සුනිත්ති බලශක්ති අධිකාරියටත් විදුලි බල මණ්ඩලයටත් මෙවැනි ඉදිරි ව්‍යාපෘති කිරීමේදී ගබඩා පහසුකම් සහිතවම ඒ ස්ටෝරේජ් පහසුකම් සහිතවම ඒ කටයුත්ත කරන්න. ඉදිරි අනාගතයේ අපේ රට බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය වෙනවා නම් ඒ පරිවර්තනයේ වීමේ අරමුණේදීත් විශේෂයෙන්ම අපිට මේ ගබඩා කිරීම කියන එක වැදගත් කාර්යයක් බවට පත් වෙනවා. ඒ සඳහා දැනටමත් අපි නීතිමය කටයුතු සහ ඒ අවශ්‍ය ප්‍රවේශයන් ලබාගෙන තියෙනවා.
බොහොම ස්තුතියි ඔබට. ප්‍රශ්න අංක 6 ගරු සුදත් පංජුල මැතිතුමා, අධ්‍යාපන මැතිතුමා.
ගරු
මිලන්
මැතිතුමා, ගරු අමාත්‍යතුමනි, දැන් මේ
අතුරු ප්‍රශ්නයක්ද
නැත්නම් බලය ලබා ගනිද්දී විදුලි බලය පව කට් එකකදී අපිට හැකියාවක් නැහැ මම හිතන්නේ විදියට විදුලිය ලබා දෙන්න. ඉතින් ඒකට ඒ මොහොතට දැනට අපිට මේ ප්‍රශ්න තියෙනවා. ඉදිරියටත් අපිට ඒක ප්‍රයෝජන ගන්න පුළුවන් නිසා මේකට යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවද කියන එක පිළිබඳව දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මීට මාස කීපයකට පෙර විදුලි කප්පාදුව සිදුවන වෙලාවේ දවල් කාලයේ අර උපරිම අවුරශ්මය ලැබෙන එහෙම නැත්නම් සූර්ය බලයෙන් උත්පාදනය කරන අවස්ථාවන් වලදීත් විදුලි කප්පාදු සිදු වුණා. නමුත් ඊට පස්සු අපි තීන්දුවක් ගත්තා විශේෂයෙන්ම මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති සැපයුම් කරුවන් එක්කත් සාකච්ඡා කරලා ඒ විදුලි බල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරින්ගේ ඔවුන්ගේ නිර්දේශයට අනුව මේ විදුලි කප්පාදු කිරීමේදී පුළුවන් තරම් උදේ කාලයේ දවල් කාලයේ කියන එක මගහැරලා රාත්‍රී කාලයේදී විදුලි කප්පාදු සිදු කිරීම දැනට කප්පාදු සිදු වෙනකොට දවල් කාලයේ අර උපරිම ධාරිතාව ලබා ගන්න කාලය තුළ විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ ඒක තමයි හවස් කාලේ සහ රාත්‍රී කාලයේ විදුලි කප්පාදු සිදු වෙන්නේ අපි බලනවා පුළුවන් තරම් විදුලි කප්පාදු අඩු කරලා ඒක අවම කරගෙන යන්න පුළුවන්ද කියන එක
කොහොමද සිතුවෙන්නේ ප්‍රශ්න අංකයේ ගරු සුදත් මංජල මෙත්තම අධ්‍යාපන අමාත්‍යතුමගෙන් අසනවා
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි
ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර අධ්‍යයන පොදු සාහිත්‍ය පත්‍ර උසස් පෙළ විභාගයේ සමත් වන සිසුන්හට විදේශීය ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත දෙක පිළිතුර ප්‍රථම උපාධිය හැදෑරීම වෙනුවෙන් විදේශී රටවල් මගින් ශිෂ්‍යත්ව සඳහා නාමයෙන් ඉල්ලුම් කළ විට ඒ සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධ කර අයත්පත් කැඳවනු ලැබේ දැන් සිදුවන්නේ වෙබ්සයිට් එක මගින් මෙහිදී ලැබෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව සහ නාමයෙන් ඉදිරිපත් කිරීමට ඇති කාලය අනුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම මගින් ඇතුම්පත් කැඳවන අතර ශිෂ්‍යත්ව සංඛ්‍යාව එකක් හෝ දෙකක් වැනි සංඛ්‍යාවක් සඳහා මෙන්ම කෙටි කාලයක් තුළ නාමයෝජන ඉදිරිපත් කිරීමේ අවස්ථාවන්හිදී එම ශිෂ්‍යත්ව තොරතුරු අමාත්‍යාංශ වෙබ් අඩවිය www.mohe.government.lk හරහා ප්‍රචාරණය කර ඇතුම්පත් කැඳවීම සිදු කරයි. එසේ වුවත් එදා ශිෂ්‍ය වර්ෂයේ කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසුව ලැබුණු ශිෂ්‍යත්ව අවස්ථාවන් සඳහා අයදුපත් කැඳවීම බොහෝ විට සුදු කරන ලද්දේ අමාත්‍යංශ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමෙන් තුලිනි. මූලික සුසුකම්ලත් අයදුම්කරුවන් අතරින් අධ්‍යයන පොදු සාහිතක පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත සෙඩ් අගේ මත ප්‍රමුඛතා ගත කර ඉහළම ප්‍රතිඵල සහිත එනම් ඉහළම සෙඩ් අගේ සහිත අයදුම්කරුවන්ගෙන් උසස් පෙළ ප්‍රතිඵලයන් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵල ලේඛනද අනුව සනාත කර ගැනීමෙන් නා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් මෙරට විශ්වවිද්‍යාල ලියාපදිංචිය නොවීම හෝ වීම තහවුරු කර ගැනීමෙන් අනතුරුව ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන ආයතන වෙත නාමයෝජන ඉදිරිපත් කරනු ලබයි. තුන වෛද්‍ය ඉංජිනේරුවේදී වාණිජ්‍යවේදී විද්‍යාවේදී කලා සහ තාක්ෂණ වේදෙන විෂන් ක්ෂේත්‍රයන් සඳහා එම ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ. දැනට ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ ඉන්දියාව, කියුබාව, වියට්නාමය, ජපානය, සර්බියාව, බෙලරුසියාව යන රටවල් මගිනි. පහ 2015 සිට මේ දක්වා පිරිනමන ශිෂ්‍ය සංඛ්‍යාව ඇමුණුම තුනේ සඳහන් කර ඇත. වෙන්වෙන් වශයෙන් ගරු මන්ත්‍රීතුමාට මේක මට ලබා දෙන්න පුළුවන්. 2015 සිට මේ දක්වා විදේශීය ශිෂ්‍යත් අවස්ථාවන් 1515ක් ලැබී ඇති අතර ඒ සඳහා නාමයෝජනා 1500ක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙරට සිසුන් 929ක් සඳහා ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව හිමි වී ඇත. මීට අමතරව පශ්චාත් උපාධි සඳහා ලැබෙන ශිෂ්‍යත්ව රාජ්‍ය සේවකයන් සහ එසේ නොවන අයට ඒ ආකාරයෙන් දැන්වීම් පළ කරලා ලබා දීමට කටයුතු කරලා තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අමාත්‍යතුමාගෙන් අතුරු ප්‍රශ්න හැටියට මට පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වෙනවා. මේ ඉදිරියේදී අපේ අධ්‍යාපන පරිපාලන සේවයේ විශාල නිලධාරි පිරිසක් විශ්‍රාම යාමට නියමිතයි. ඒ වගේම විදුහල්පති සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විශ්‍රාම යාමට නියමිතව තියෙනවා. මේ සඳහා වෘත්තිකභාවයෙන් යුත් පිරිසක් එම හිඩස පිරවීම සඳහා තනතුරු වලට පත් කිරීමට යෝජිත වැඩපිළිවෙලක් තියෙනවද කියන කාරණාවත්, ඒ වගේම අපේ පාසල් පද්ධතියේ විශේෂයෙන්ම දුෂ්කර පාසල්වල මම නියෝජනය කරන සබරගමු පළාත ඇතුළු දුෂ්කර පාසල් ගණනාවක විදුහල්පති සේවයේ වැඩආවරණය කරන විදුහල්පතිවරුන් ගණනාවක් ඉන්නවා. ඒ සඳහා ශ්‍රේණිධාරී විදුහල්පතිවරු පත් කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවද? එහෙම නැත්නම් මේ විදුහල්පති වැඩ බලන විදුහල්පතිවරුන්ට සඳහා එම තනතුර ප්‍රදානය හෝ ශ්‍රේණිය ලබා දීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද කියන කාරණාව මට පැහැදිලි කරගැනීමට අවශ්‍ය වෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කාර්ය මන්ත්‍රීතුමා අසන ලද පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු වන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ අපේ අමාත්‍යංශය ඇතුළුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශවලත් පරිපාලන සේවයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳව දෙසැම්බර් 31 දක්වා විශ්‍රාම යාමට නියමිත සංඛ්‍යාව සංඛ්‍යාලේඛන මේ වන විට අපි රැස් කරමින් සිටිනවා. පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, විදුහල්පති සේවය සහ ගුරු සේවය හැටියට. ඒ අනුව දැනට පරිපාලන සේවයේ පුරප්පාඩු 622 800ක් පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ අනුව දැනට සීමිත ලෙස බඳවා ගැනීමට නියමිත පරිපාලන සේවයේ නිලධාරීන්ගේ විභාගය අවසන් කරලා තිනවා. මම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා තිනවා. පිටතින් බඳවා ගැනීමට අවසර නැති නිසා භාණ්ඩාගාර නියමයන් අනුව ඇතුලේ සිටින ගුරුවරුන්ගේ ගුරුවරුන්ට පවත්වා තිබෙන විභාගයෙන්ම මේ මුළු සංඛ්‍යාව මේ වර්ෂයට පමණක් බඳවා ගන්න. ඒතර එසේ බඳවා ගැනීමෙන් එකක් පුහුණු කරන්න තියෙන කාලය අඩුයි. මොකද ඒ අය දැන්ටමත් ගුරු සේවය අවුරුදු 10-15 හිටපු අය. එතකොට ඒව කෙටි පුහුණුවකින් පරිපාලන සේවයේ පුරප්පාඩු සඳහා අපිට යොමු කරන්න පුළුවන් 800ක් පමණ වෙන සංඛ්‍යාව. විදුහල්පතිවරු දැන්ට ඉන්න ඕනේ 16,000න් ඉන්නේ 11,000. මේ ඒ කියන්නේ තව 5,000ක් මදි. මේක නැවතිලා තින්නේ අර මං කලින් පිළිතුර දුන්නා වගේ කණ්ඩායම් තුනක් ඉන්නවා. ඔබතුමා සදාන් කරපු වැඩබල්ලාය 2682ක් ඉන්නවා. විභාගයේ තීලා සමුක පරීක්ෂණයෙන් අසමත් වෙච්ච පිරිස 1700ක් ඉන්නවා. ලකුණු තිබුණා. එයින් 169ක් උසාවි ගිහිල්ලා තියෙනවා. ඒතර මේ තුනම එකතු වෙනකොට 4000ක් වෙනවා. මම සත දෙකකට කලින් සාකච්ඡා කළා නඩුව සමතේකට පත් කර ගැනීමට එකඟ වෙලා මේ සිළු දිනාටම 4000ටම පත් වීම දෙන්න මම වැඩ කටයුතු කරන් යනවා. ඒකට මට මාස දෙකක් විතර කල්යයි අධිකරණයේ සමතේ ක්‍රියාත්මකුණා පස්සේ. ඊට අමතරව විදුහල්පති සේවයේ තුනට අලුතෙන් බඳවා ගැනීම සඳහා නැවත අපි ගැසට් කිරීමට කටයුතු කරනවා. ඒක ගැසට් කරන්නත් බැහැ අර නඩුව සමතේකට පත් වෙනකන් තහනම් නියෝගය නිසා. ඒ සියල්ල මම දැන් සමතේකට පත් කරන් තිනවා. ලබන අවුරුද්දේ මුල වෙනකොට ඔබතුමා සඳහන් කරපු 2682 වැඩබල්ල විදුහල්පතිවරු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්ණායකයන් අනුව බඳවා ගැනීමට කටයුතු කරනවා.
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි අපේ නියෝජ්‍ය කතානායකතුමනි. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ අපේ වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමාට අවස්ථාවක්.
අර අධ්‍යාපන ඇමැතිතුමනි සුදත් මංජුල ඇමැතිතුමා සඳහා ඉදිරිපත් කරපු ප්‍රශ්න ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. විශේෂයෙන්ම විදේශීය ශිෂ්‍යත්ව මත ලංකාවට විශාල වාසියක් ලැබුණා. ඉතිහාසයේ මතන විශාල ශිෂ්‍යත්ව ප්‍රමාණයක් අපේ රටට ලැබුණා. විශේෂයෙන්ම වෛද්‍ය ශිෂ්‍යත්වය ඇතුළු විශාල පිරිසක් අද ඉන්නේ විදේශ ශිෂ්‍යත්ව මත. නමුත් පහුගිය කාල පරිච්ඡේදය තුළ මේ විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීමේදී ඒකේ විනිවිදභාවය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඔබතුමා සඳහන් කළා මේ පහුගිය අවුරුදු කිහිපය තුළ 2015 පස්සේ 1500ක් කියලා. නමුත් මේවා ලබා ගැනීමේදී එක සීමිත පිරිසක් අතර විතරයි මේක සංනිවේදනය වෙන්නේ. සීමිත කණ්ඩායමක් අතර විතරයි මේක බෙදාගන්නේ. චෝදනාව තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හෝ අදාළ අමුසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර තමයි මේක යන්නේ කියන චෝදනාව. මම මේක පිළිගන්නේ නැහැ. නමුත් ඒක මීට වඩා විනිවිදභාවයකින් යුක්තව ක්‍රියාත්මක කරන්න යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවාද? ඔබතුමා සඳහන් කරපු ආකාරයට වෙබ්සයිට් එකෙන් ප්‍රචාරය කරනවා කියන කාරණාව මේ මොහොතේ මොනතරම් තාක්ෂණයේ දියුණු වුණත් දශම ස්ථානයකින් Tamande විශ්වවිද්‍යාල යන්න බැරි වෙච්ච ඈත ගමකදීන් දරුවෙකුට මේක අවස්ථාවන් ගන්න තියෙන අවස්ථාව සීමා වෙනවා. ඒක නිසා මේ ලැබෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය විනිවිදභාවයකින් යුක්තව පල්ලෙහාට ගෙනියන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවාද? ඒ වගේම මෙතන ඔබතුමා රටවල් ගණනාවක් සඳහන් කරන්න. නමුත් මීට වඩා රටවල් ප්‍රමාණය ශිෂ්‍යත්ව ලබා දෙනවා. විශේෂයෙන්ම තානාපති කාර්යාල හරහා ඔවුන් ලබා දෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සම්බන්ධ නොවි. ඒක නිසා ඔබතුමා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විදියට මීට වඩා මේ පවතින තත්ත්වයන් තුළ අපේ රට තත්ත්වල තියෙන තත්ත්වයන් තුළ ශිෂ්‍යත්ව ප්‍රමාණයක් වැඩිපුර ලබා ගන්න විදේශ රටවල් සමග මොනවාරි ගිවිසුම් සහ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවාද කියලා දැනගන්න කැමතියි.
මම ස්තුතිවන්ත වෙනවා ගරු විරුසුමන මන්ත්‍රීතුමාට ප්‍රශ්න යොමු කිරීම ගැන. පසුගිය සතියේ මම රුසියාව කරපු සංචාරයේදී අපිට පුළුවන්කම ලැබුණා රුසියානු ෆෙඩරේෂන් ලබා දෙන ශිෂ්‍යත් සංඛ්‍යාව වැඩි කරගන්න. ඒ වගේම බෙලරුසියාවේ අධ්‍යාපන මන්ත්‍රකම සාකච්ඡා කිරීමේදී අවුතා ගිවිසුමට එළඹෙන්න කැටුම්පත සකස් කරලා තිනවා. ඒක අසංගලයෙන් පස්සේ අපිට එහෙනුත් තව ශිෂ්‍යත් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මම මේ අමාත්‍යංශයේ බාරගෙන මාස 3 ඇතුළතදී ඒ වෙනකොට ලබා දීලා තිබුණු රුසියානු ෆෙඩරේෂනයේ සහ බෙලරුස් වල ශිෂ්‍යත්ව ප්‍රමාණය කැඳවලා තිබුණෙත් නැහැ. මේ කොවිඩ් 19 කී කී නිලධාරීන් එහාට මෙහාට ගිහින් ගිහින් හිටියා. පස්සේ මම අවසාන මොහොතේ දැකලා තමයි කිව්වේ එහෙනම් වෙබ්සයිට් එකට දාලා හරි ආයුධපත් කැඳවලා මේ ආයුධපත් ටික හෙට යවලා තිනවා. ගරු මන්ත්‍රීතුමනි මේක කොටස් දෙකක් තියෙනවා. සමහර ශිෂ්‍යත්ව ඒ ලබා දෙන රජයේ අපිට අපේ අභිමතය අනුව තෝරා ගැනීම කරන්නේ නැහැ. අපි සමුග පරීක්ෂණ තියන්නේ නැහැ. එහෙම තියෙන කොටස් තියෙනවා. අනිත් ඒවා කෙලිම අපි ආයතනපත් ඒගොල්ලන්ටම යවනවා. අපිට අපි ප්‍රසිද්ධපත් දැන්වීම පළ කළා අපිට එන ආයතනපත් අපි කෙලිම අපිට ලබා දෙන ආයතනයට හෝ ඒ රජයට අපි යවනවා. යවුවම ඒගොල්ලෝ ඒ සෙස්කෝ ආගේ අනුව ඒ විෂය වර්ගයන් අනුව වෛද්‍ය ඉංජිනේරු තාක්ෂණ වෙන්න පුළුවන් විෂය වර්ගය අනුව ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලන්ගේ තිබෙන මේ 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 දත්තයන් එක්ක තීන්දුව කළා හිටන් ඒගොල්ලන්ව තෝරා ගන්නවා. අනිත් ක්‍රමේ තමයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ආයතුම්පත් කැඳවලා අප විසින්ම සම්මුඛ පරීක්ෂණය තියලා තෝරගන්න. එතෙන්දී ප්‍රමුඛතාවය දෙන්නේ ඉල්ලුම් කරන අපේක්ෂකින්ගෙන් ඉසෙඩ්ඩගේ මත පමණයි. වෙන කිසිදයක් බලන්නේ නැහැ, ඉසෙඩ්ඩගේ මත පමණයි ගන්නෙ. ඔබතුමා යෝජනා කරපු හැටි මම ඉදිරියට දැන් මම ඒක සම්පූර්ණ එතන ප්‍රතිසංවිධානයක් කරනවා. මේ ශිෂ්‍යත්ව ප්‍රමාණය ලැබෙන ප්‍රමාණය කලින් අපි දැනගෙන ඒවා වේලපහින් පුවත්පත් දැන්වීම පළ කරලා ආයතුම්පත් කැඳවලා ඒ ආයතුම්පත් ඉසෙඩ්ඩගේ අනුව දාලා අපි ප්‍රසිද්ධ කරනවා මෙන්න තෝරාගත්ත ක්‍රමවේදය කියලා.
ගරු මේ ඉසාක් රාමමන්තුමා ගිය පාර අවස්ථාවල ගරු ඇමතුමාගේ එකඟතාවයේ තිබෙන
ගරු ඇමතුමනි, ඔබගේ පොඩි පැහැදිලිමක් අහන්න මා ඉල්ලන්නේ. මේක තමිල් මීඩියම් ප්‍රශ්නයක්. මම දෙමළින් අහනම් ගරු ඇමතුමනි, ඔබතුමා ඒකට අවසර ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
අහන්න.
2015 ஆண்டு கல்வி அமைச்சினால் அங்கீகரிக்கப்பட்ட அதிகாரினால் உருவாக்கப்பட்ட இஸ்லாம் கல்விக்கான சிலபஸ் 6ஆம் ஆண்டிலிருந்து 11ஆம் ஆண்டுக்கு 2021ஆம் ஆண்டு 2022ஆம் ஆண்டு பாடநூல் புத்தகங்கள் பாடசாலைகளுக்கு விநியோகிக்கப்பட்டன. ஆனால் இந்த நாட்டில் உங்களுக்கு தெரியும், இனவாதம் மதவாதம் குலவாதம் காரணமாக தன்னுடைய மார்க்கத்தை கற்பதுக்கு கூட 6ஆம் ஆண்டிலிருந்து 11ஆம் ஆண்டுக்கு இஸ்லாம் பாடம் புத்தகங்கள் வழங்கப்பட்டு மீளப்பெறப்பட்டு ஒரு மோசமான நிலை இந்த நாட்டில் காணப்பட்டன. இன்று நான் உங்களிடத்திலே கேட்கிறேன் கௌரவ அமைச்சர் அவர்கள், நீங்கள் அப்படியான ஒரு அமைச்சர் அல்ல, இனவாதமோ மதவாதமோ குலவாதம் இல்லாத ஒரு நேர்மையான கல்வி அமைச்சர். நீங்கள் 2023ஆம் ஆண்டுக்கு அந்த குழந்தைகளுக்கு இஸ்லாம் பாடத்தை கற்பதற்கு புத்தகங்களை கட்டாயம் கொடுக்க வேண்டும் என்று உங்களிடத்திலே இந்த இடத்திலே நான் கேட்டுக்கொள்கிறேன். நீங்கள் தரும் பதில் என்ன?
கரு நியோஜ்ய கதாநாயக துமணி மட்ட மம தக்க மட்ட தப்பிலுமா எக்தரா சங்விதானேக்கிங் ஹய நமே தஹ எக்கொல்லா பொத் இஸ்லாம் தர்மே பிலிபந்த பொத் නිකුත් කළා නැවත ආපසු කැඳවලා තිනු සංශෝධන කරන්න අවශ්‍යයි කියලා. ඒ නිසා එල්ලා දරුණට පොත් ලැබිලා නැහැ. මට මේ ගිස්මානේ තමයි අවදානට ලක් වුනේ. ඔබතුමාට සූචිවන්ත වෙන අවදානට ලක් කිරීම ගැන 2023 දී සංශෝධන තීනව සියල්ලම කළා. පෙළපොත් ටික ලබා දෙන්න කටයුතු කරනවා. මේ ප්‍රමාද වෙච්ච එකත් නැවත ලබා දෙන්න කටයුතු කරනවා.
කුමාර් සිරිවන්තවා.
ගරු ඇමතුමනි, බොහොම ස්තුතියි ඔබතුමාටත් නියෝජ කතානායකතුමාටත් මේ කෙටි පැහැදිලි කිරීමක් කරගන්න. මේ කාරණාව ප්‍රාථමික අධ්‍යාපන යටතේ තියෙන කාරණාවක් මං ගීතා ඇමතුමියගෙන් අහුවාම එතුමිය මට උත්තරයක් දුන්නේ නෑ. එදා ඇමතුමා මේ වෙනකොට පෙරපාසල් දරුවන්ගේ ආහාර වේල නවත්තලා තියෙනවා. ගරු ඇමතුමනි, අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගේ විශාල ප්‍රශ්නයක් මේක. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි, ඒ ආහාර වේල කවදා වගේ දෙන්න පුළුවන්ද? දැන් අද වෙනකොට පෙරපාසල් දරුවෝ එන එක නවත්තලා තියෙන විශාල ප්‍රමාණයක්. ඉතින් ගරු ඇමතුමනි, මේ පිළිබඳව ඔබතුමාගේ දැනගන්න කැමතියි, ආහාර වේල දෙන්න මොනවද සැලසුම් කරලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳ.
ගරු මන්ත්‍රීතුමනි, ඔය පෙරපාසල් වල දරුවන් සඳහා දිවාහාර වේල සම්බන්ධයෙන් රුසියානු ෆෙඩරේෂන් උත් $4 million ආධාරයක් ලැබුණා ගිය අවුරුද්දේ. පස්සේ මම මේ මට අදාළ නොවුණත් මම වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම් ලෝක ආහාර වැඩසටහනේ නිවාසික නියෝජිත සමග සාකච්ඡාවේදී මම අවධානය කළාම කිව්වා ඒ $4 million මෙම් වෙන්නේ පෙරපාසල් දරුවන් සඳහායි කියලා. ඒක අදාළ වෙන්නේ දැන් මගේ විෂයපතයට නෙවෙයි. නමුත් මට දැන් ඍජුව පිළිතුරක් දෙන්න බෑ මගේ විෂයපතේ නොවන නිසා. නමුත් මම මේ මුදල ඒ පෙරපාසල් දරුවන් වෙනම දෙන්නයි කියන කාරණේ මම එතුමාට සඳහන් කළා. මොකද අපේ පාසල් දරුවන් සඳහා මම වෙන විකල්ප වැඩසටහන් යොදාගෙන යන නිසා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අධ්‍යාපන ඇමතුමනි, ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති මම දන්නේ ඔබතුමාටම මේ වගේ කියන්න ඕන ප්‍රශ්නයක් මොද නැද්ද කියලා මට පැහැදිලි නෑ. නීති විද්‍යාලයේ ශිෂ්‍යයන් අපි අමාත්‍ය මණ්ඩලයේ ඉන්නකොට ගරු අලි සබ්‍රි ඇමතුමා හිටපු අමාත්‍යවරයා ගෙනාවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණයි විභාගවලට උත්තර ලියන්න ඕනේ කියලා. ඒ වෙලේ මට මතකයි මම විරුද්ධුණායේ තීරණයට අදහසට ගම්මන්පිල හිටපු ඇමතුමා විරුද්ධුණා, වස්දේව නානායක්කාර ඇමතුමා විරුද්ධුණා. නමුත් කනගාටුවට හේතුව වුණේ හිටපු ජනාධිපතිතුමා ගත්තේ අලි සබ්‍රි ඇමතුමාගේ මතය. ඒ කියන්නේ දැන් අපේ තර්කයේ උනේ එකක් මේ රටේ රාජ්‍ය භාෂාවලින් ඉගෙනගෙන එකපාරට ඉංග්‍රීසියෙන් උත්තර ලියන්න කියන්න අපිට අයිතියක් නැහැ.
දැන් ඔය අම්පාර නැගෙනහිර පළාත විශාල ලංකාවේ පර්යන්ත දිස්ත්‍රික්ක වලින් එන දරුවෝ මේ විනීත විද්‍යාලයට ඇවිල්ලා ඉගෙන ගන්න අවුරු තුනක් සමහරලාට සිංහලෙන් සමහරලාට දෙමළෙන් හැබැයි අන්තිමට විභාග ලියන්න කියනවා ඉංග්‍රීසියෙන් ඉතින් මේක එච්චර සාධාරණ නැහැ මේකෙන් වෙන්නේ එක පැලැන්තියකට විතරක් මේ නීති විෂය කොටු කරන එක දැන් ඒ දැන් ඔය ඔය අනික ඒ යෝජනාව කරන අයත් සිංහල මාධ්‍යෙන් හෝ දෙමළ මාධ්‍යෙන් නීති විද්‍යාලයට ආපු අය හදාරපු අය දැන් මම හිතන්නේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මැතිතුමත් එහෙම කෙනෙක් ඉතින් මම කියන්නේ කරුණා කළා ඒ සෝ භාෂාව ඒක ඒක මූලික අයිතියක් ඒ සෝ භාෂාවෙන් ඒ දරුවන්ට ඒ විභාගයට උත්තර ලියන්න අයිතිය දෙන්න මොනවා හරි ඒගොල්ලෝගේ සෝ භාෂාව වීම නිසා වෙනත් හැදෑරීම් වල අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න වෙනත් උපක්‍රම පාවිච්චි කරන්න ඒ නිසා කරුණා කළා ඔබතුමා අමාත්‍ය මණ්ඩල සමාජිකයෙක් නිසා මේ නීති විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශේෂයෙන්ම ග්‍රාමීය වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සෝ භාෂාවෙන් සිංහල සහ දෙමළ භාෂාවලින් අධ්‍යාපනය ලැබු දරුවන්ට වෙන මේ අසාධාරණය නිවැරදි කිරීම සඳහා කඩිනම් පියවර ගන්න කියලා ඔබතුමා මම ඉල්ලා සිටිනවා
එතුමා මේ අවදානයේ මුකුරුපු කාරණය මීට පෙර සභා වාරයේදී ගරු මන්ත්‍රීතුමාලා කීප දෙනෙක් මතු කළා අධිකරණ ඇමතුමා හිටියා මොකද මේක නීති අධ්‍යාපනයට අදාළ වෙන්නේ ගරු විමල විරංශ මැතිතුමනි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට නෙමෙයි මොකද මේ ඔතෙන්දි තර්කයකුත් මතු කළා අපේ වාස්තුව නානකාර මැතිතුමා පවා මේ ස්වභාෂාවෙන් අධ්‍යාපන ලැබීමේ අයිතිය ගැන සඳහන් කළා මම ආණුක ව්‍යවස්ථාවේ අදාළ වගන්ති පවා පෙන්නුම් කළ දුන්නා මමත් පිළිගන්නවා මේ එක්කෝ එක කාලයක් දෙන්න ඕනේ දරුවන්ට සූදානම් වෙන්න එහෙම නැත්නම් මොකද මේ සාමාන්‍යයෙන් ඇපිල් උසාවිය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කරන්නේ 99%ක් වාගේ ඉංග්‍රීසි භාෂාවෙන් සමානට මහාධිකරණෙත් වෙනවා නමුත් මේ ඕනෑම තැනක ස්වභාෂාවෙන් පෙනී සිටීමේ අයිතිය ඕනම කෙනෙකුට තියෙනවා ඒක නවත්තන්න බෑ එක්කෝ දමිළ සිංහල භාෂාවෙන් හෝ දමිළ භාෂාවෙන් ඉතින් ඒකට ඉන්ටර්ප්‍රිටර්ස්ලාත් ඉන්නවා අධිකරණ ඉතින් ඒක නිසා මම හිතන්නේ මේක නීති අධ්‍යාපනය පිළිබඳව තියෙන්නේ නීති අධ්‍යාපනය පිළිබඳව කවුන්සලයක් තියෙනවා ඒ කවුන්සලෙන් තමයි තීන්දුව ගන්නෙ ඔව් මම ආ
කිරියල් වන්තා
කාලේ එක්තරා කාලයක කැමැත්ත දුන්න ශිෂ්‍යයාට කැමැති භාෂාවකේ උත්තර සපයන්න පුළුවන් කියලා කැමැත්ත දුන්න මම දැන් ඒක වෙනස් කළාද කියලා දැන්
දැන් වෙනස් කිරීම පිළිබඳව තමයි ප්‍රශ්න මතුවලා තියෙන්නේ මේ අධිකරණ ඇමතුමා කොහමද හෙට දවසේම ඉන්නවා මෙතන මේ එතුමාගේ 55ක් තියෙනවා මම එතුමාට දැනුම් දෙන්නම් මේක පැහැදිලි කරලා දෙන්නයි
හෙට දිනේ පැහැදිලි කිරීමක් කරන්න ප්‍රශ්න අංකාත ගරු හර්ෂණ රාජකරණ ඇමතුමා අධ්‍යාපන ඇමතුමා
මම ආනව ප්‍රශ්න නැ පස්සේ ආන්න
වෙලෙවඩවන්ත මේ ප්‍රශ්නෙත් එක්ක අහන්නේ
හත නේද
හත ප්‍රශ්න අංක හත කරු මත
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු හර්ෂණ රාජකරණ මන්තුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන් එක මේ වන විට ඉහත ව්‍යාප්ති යටතේ පාසල් 23ක් නිත්‍ය නියෝග නිකුත් කර ජාතික පාසල් වලට පරිවර්තනය කර ඇත. පවත්න ආර්ථික තත්ත්වය සැලකිල්ලගෙන දැනට ජාතික පාසල් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 125ට එක බැගින් පමණක් ජාතික පාසල් ලබා දීමට දැනට කටයුතු කරනු ලැබේ මේ වර්ෂය තුලදී. ඒ අනුව දැනටමත් කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 10ක් සඳහා පාසල් 10ක් ජාතික පාසල් වලට පරිවර්තනය කර ඇති අතර ඉතිරි පාසල් 115 හඳුනා ගැනීමට කටයුතු කරනු ලැබේ. දෙක පිළිතුරු ජාතික පාසල් ලෙස උසස් කිරීමේදී ස්ථාවර නියෝග පමණක් ලබා දෙන අතර ගැසට් පත්‍රයේ පළ කිරීමක් සිදු නොකෙරේ. ඒ අනුව මේ වන විට ජාතික පාසල් ලෙස ස්ථාවර නියෝග ලබා දී ඇති පාසල් සංඛ්‍යාව 23ක යමනුම එක මගින් මට ලබා දෙන්න පුළුවන් ඒ සංඛ්‍යාව කුමක්ද කියන එක පාසල් සංඛ්‍යාව මංගව තිනවා. අමතුමාගේ පරිශීලනයට එවන්න පුළුවන්. 3 ජාතික පාසල් වලට පත් කිරීම ගැසට් පත්‍රයක පළ නොකරන අතර ස්ථාවර නියෝග 50 මගින් අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් සාකව මගින් සිදු කරනු ලැබේ. 4 ජාතික පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන සඳහා 2021 වර්ෂය සඳහා රුපියල් මිලියන 1950ක් ප්‍රතිපාදන ලබා දී ඇත. 2022 වර්ෂය සඳහා අවශ්‍ය රුපියල් මිලියන 2100 ප්‍රතිපාදන වෙන් කර ඇත. ස්ථාවර නියෝග 50 නිකුත් කිරීම මගින් අදහස් කරනුයේ මේ පාසල මධ්‍යම රජයට පවරාගත් බවය. ඒ අනුව අවසාන පිළිතුර අදාළ නොවේ.
නියෝජ කතානායකතුමනි බොහොම ස්තුතියි ඔබතුමා උත්තර ලබා දීම පිළිබඳව. දැන් ඔබතුමල්ලා බලයට එනකොට මේ රටේ පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කරනවා කියලා විශාල ප්‍රකාශයක් කරලා තමයි පැමුණේ. නමුත් මේ වෙනකොට ඇමතිතුමා කිව්ව ආකාරයට පාසල් හරියට ගැසට් කරලා තියෙනවා කිව්වේ 23යි. 23ක් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කරනවා කිව්වට පාසල් 23යි තවමත් ගැසට් කරලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ මේ පාර්ලිමේන්තු වාරයේදී නම් මේ පාසල් දහස ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා, පාසල් 100ක්වත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. කෙසේ වෙතත් මෙතනදී අමතුමා දැන් ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. සමහර පාසල් උත්සව තියලා නම් ගහලා ඒ වගේම මේ ඒ පළාතේ මන්ත්‍රීවරු ඇවිල්ලා ඒ දේශපාලන වශයෙන් ඒ රැස්වීම් තියලා ඒ සංවිධාන හදාගෙන ඒ වගේ ලොකු ගැටලුවකට පත් වෙලා තියෙනවා. ඒ පාසල් දන්නේ නැහැ තාම ඒගොල්ලෝ ජාතික පාසලක්ද එහෙම නැත්නම් පළාත් පාසලක්ද. එතකොට ඒගොල්ලන්ට ප්‍රතිපාදන ලබා ගන්නේ ජාතික පාසල් මේ ඉසුරුපායෙන්ද මධ්‍යම රජයෙන්ද එහෙම නැත්නම් පළාත් බට්ටමින්ද. එතකොට පාසල් ගණනාවක් දැන් මේ තත්ත්වයට පත් වෙලා ඒගොල්ලන්ට ප්‍රතිපාදන කොහෙන්වත් ලැබෙන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් අමතුමා මම හිතන්නේ කරුණාකරලා මේ පිළිබඳව ඒ පැටලිල්ල ලිහලා ඒ අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම ප්‍රථමයෙන්ම ඉල්ලීමක් කරනවා.
අර හර්ෂණ රාජකාරණ මැතිතුමා මතු කරපු ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම මගේ තියෙන ඊට වඩා වෙනස් අදහසක්. මම අවුරුදු 5ක් බස්නාහිර පළාතේ ලංකාවේ වැඩිම ජනගහණය සිටින වැඩිම පාසල් සංඛ්‍යාව තිබුණ පළාතේ ප්‍රධාන ඇමතිවරයා. අපි වැසි යන පාසල් පවා හොඳ පාසල් බවට පත් කළා. දැන් ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන් 1995 වෙනකොට රාජගිරිය ජනාධිපති බාලිකා විද්‍යාලයේ නාමල ළමයි 67ක් එක්ක වැහෙන්න ගිය පාසලක්. මම ඒක ප්‍රතිසංවිධානය කළා. අද ඉන්නවා 3200ක්. කිරිමණ්ඩල මාතේ විද්‍යාවර්ධන විද්‍යාලයේ වැසෙන්න ගිය පාසලක්. ළමයි 37යි. අද ඉන්නවා 2300ක් බාලිකා විද්‍යාලය. කොටහින කුමර විද්‍යාලයේ ළමයි 9 දෙනා හිටිය වැහෙන්න ගියා 95. අද ඉන්නවා 620ක්. දැන් ගරු මන්ත්‍රීතුමනි මේ ජාතික සහ ජාතික නොවන වශයෙන් වෙන් කිරීම මම හිතන්නේ සමාජයත් වෙන් කිරීම. දැන් සමහරු හිතනවා මේ ජාතික පාසල් වෙන දෙයක් උගන්වනවායි. නෑ. මට නම් මේ පාසල් සියල්ලම පාසල්. පළාත් පාසල්ද ජාතික පාසල්ද කියන ප්‍රශ්නයක් නෑ. රේකී අමාත්‍යංශය වෙන්න පුළුවන්, පළාත් අමාත්‍යංශයට පරිපාලනය විමන්ත්‍රණය ගත කරලා තියෙනවා. ඒකට පාසල් සමූහයක් තියෙනවා පරිපාලනය කරන්න. හැබැයි එකම විෂය නිර්දේශය එකම ආකාරයෙන් බඳවාගත් ගුරුවරු එක විදියට පුහුණු කරපු ගුරුවරු. ඒ නිසා ওই සංකල්පයට මම එදා ඉඳලම මගේ තිබුණ වෙනස් මතයක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ සංග්‍රහණයක් කරලා බැලුවාම දැන්ට ජාතික කියන පාසල් 374ක් තියෙනවා මුළු ලංකාවේ. හැබැයි එකම ජාතික පාසලක්වත් නැති ප්‍රාදේශීය ලේකම් කොටස් 125ක් තිබ්බා. ඉතින් ඒ නිසා ප්‍රමුඛතාවය දුන්නා එකම ජාතික මට්ටමේ පාසලක්වත් නැති ප්‍රාදේශීය ලේකම් කොටස් වලට පළවෙනි වටේදී එක පාසල ගානේ ලබා දෙන්න. ඒ අනුව තමයි 23ක් දීලා අවසන් කළා. ඊටු ටික මේ අවුරුදු තුලදී දෙන්න කටයුතු කරගෙන යන්නේ. ඒ ජාතික පාසල් බවට පරිවර්තනය වෙන්නේ මම සඳහන් කරපු ආකාරයට ස්ථාවර නියුක 58තේ අපි නිවේදනය නිකුත් කළොත් විතරයි. ඒ නිසා ඔබතුමා මතු කරපු ප්‍රශ්නයට ඒ පාසල් 23 හැර මෙතෙක් කිසිම පාසලක් මධ්‍යම රජයට පවරාගෙන නැහැ. ඒ නිසා ප්‍රතිපාදන ලබා දිය යුත්තේ පළාත් සභාව මගින් කියන එක අපි දැනුම් දීලා තිනවා සෑම ආණ්ඩුකාරතුමෙකුටම සහ පළාත් බලධාරීන්. ඒ නිසා ඊළඟ අයවැය පළාත් සභාව විෂයයටතේ වෙන්වන මුදල් පළාත් සභාව හරහා ඒ පාසලට ලබා දිය යුතුයි. නිවේදන නිකුත් කරපු පාසල් පමණක් මධ්‍යම රජයේ ප්‍රතිපාදනයටද ලබා දෙන්න පුළුවන්. නෑ මම මේක ප්‍රශ්නයක් යොමු කරේ නෑ මෙතුමාම තමයි මේ දැන් මගේ දැන් තමයි පළවෙනි ප්‍රශ්නේ. ඒක මම පොඩි ඉස්සෙල්ලා කරේ. ගරු අන්තුමා දැන් මෙහෙමයි ප්‍රශ්නේ. දැන් සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කරේ තමුන්නාන්සෙලා. හරිද? සෞභාග්‍ය දැක්මට අපි විරුද්ධව නේ කටයුතු කරේ.
සෞභාග්‍ය දැක්මට පක්ෂව කටයුතු කරේ ඔබතුමාලා. ඔබතුමාලා තමයි ගිහිලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කරලා මේ සෞභාග්‍ය දැක්ම ජනමතයක් ඇති කරේ මේ 1000ක් කරේ. දැන් ඔබතුමා කියනවා ඒකට ඔබතුමාගේ මතය නෙමෙයි, දැන් ඒක වෙනස් කරලා කියලා. ඒ කියන්නේ ඔබතුමාගේ පෞද්ගලික මතය නෙමෙයි.
අසල් 1000ක් කරන ව්‍යාපෘතියේ වෙනස් මතයක් තියෙනවා කියන්නේ ඒක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක ගලපගෙන යන්න ඕනේ.
හරි. දැන් කෙසේ වෙතත් දැන් මේ පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට මම විශේෂයෙන්ම කියන්නේ කරුණාකරලා මේ අපේ වැටුප් විෂමතාවය. මේ වැටුප් විෂමතාවේ BC පෙරරා ඔබතුමාම ප්‍රඥිතන් ප්‍රකාශ කරා දැන් මාසකට විතර කලින්. ඒක මේ අර 97 චක්‍රලේඛනයෙන් ඇතිවෙච්ච ඒ විෂමතාවයේ තිබ්බ ඒ ගැටලුව කැබිනට් එකට දාලා ඒක විසඳනවා කියලා. එතකොට විශේෂයෙන්ම විශ්‍රාමික ගුරුවරුන්ට වෙච්ච ඒ අසාධාරණය ඒ පිළිබඳව දැන් ප්‍රගතිය කොහොමද කියලා ගරු ඇමතුමා කියන්නේ.
ඔව් දැන් මේ ප්‍රශ්නෙට අදාළ නොවුනත් BC පෙරරා වැටුප් විෂමතාව ඇති වුණේ 1995 දී. මොකද ගුරු සේවයේ පිහිටවෙහම පස්සේ ගුරු සේවයේ සෙසු රාජ්‍ය සේවයට වඩා ඉහළට ගියා. මේ විෂමතාවය සොයා බලන්න BC පෙරරා වැටුප් කොමිසම පත් කළා. BC වැටුප් පෙරරා වැටුප් කොමිසමෙන් කළේ ගුරුරුන් ගුරු සේවයේ තින වැටුප ගැන සලකා බලන්නේ නැතුව සෙසු රාජ්‍ය සේ විෂමතාවෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ දුන්නා. එතකොට සෙසු රාජ්‍ය සේවෙන්ගේ වැටුප වැඩි වුණාම නැවත ගුරුරුන් ගුරු සේවයේ වැටුප ඊට වඩා අඩුවෙන් තිබුණා. ඒ පරතරය තමයි මේ අවුරුදු ගණනාවක් තිස්සේ ඇවිල්ලා දැන් විශාල සටන් මාර්ගවලට ගිහිල්ලා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඊට පස්සේ අපේ ඩලස ලහපෙරම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච අනුකමිටුවෙන් දුන්න නිර්දේශ අනුව ඒකේ යම් ප්‍රතිශතයක් දීලා හිටන් ඒ වැටුප් විෂමතාවය ඉවත් කළා. ඒ සඳහා රජයට දරන්න වුණා බිලියන 32ක අතිරේක ප්‍රතිපාදනය. බිලියන 32ක්. එතකොට දැනටත් අධ්‍යාපනයට වෙන් වෙන මුදල් වලින් 90% 85යි 90 අතර ප්‍රමාණයක් කියන්නේ පුනරාවර්තන වියදම්. ඒ කියන්නේ වැටුප් සහ නඩත්තු සඳහා කරන වියදම්. ඒ අනුව ඒ වැටුප් කොමිසමේ අනුකමිටුවේ වාර්තාව අනුව වෘත්ති සමිතිය ඒක පිළි අරන් දැනට මේ මට්ටමේ විෂමතාවය ඉවත් කළා තිනෝ. තව ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක තීන්දු කරන්න වෙන්නේ අපි ඉස්සරහට රජයේ තිබෙන්නා වූ භාණ්ඩාගාරයේ තිබෙන්නා වූ ප්‍රතිපාදන මත. ඔබතුමා මත කළ අනිත් ප්‍රශ්නේ තමයි මේ වැටුප් විෂමතාවය වෙනස් කිරීමේදී විශ්‍රාම ලැබපු අයගේ ප්‍රශ්නය. ඉතින් ඒක අපි අවධානය යොමු කළා තිනෝ. ඒකට ප්‍රතිපාදන සොයාගත්තාන් පස්සේ ඒකට විසඳුමක් ලබා
දෙවනි
අතුරු ප්‍රශ්නය මුජිබර් රහබන් මන්තුමාට.
උදේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දා ඇමතුමනි, දැන් ඔබතුමා මේ අධ්‍යාපන මේ ජාතික පාසල් සම්බන්ධව ඔබතුමා කරපු විග්‍රහය තුළ පෙනුන දෙයක් තමයි දැන් ජාතික පාසල් හැටියට පාසල් 23යි ගැසට් කරලා තිබෙන්නේ. එතකොට ඉතුරු පාසල් සියලු ඒවා පරිපාලන කටයුතු මුදල් වෙන් කිරීම ඒ හැම එකක්ම පාලනය වෙන්නේ පළාත් සභා හරහා. දැන් අපි දන්නවා දැන් පළාත් සභා හරහා පාලනය වන විශාල පාසල් සංඛ්‍යාවක් තිබෙනවා. මම හිතන්නේ ජාතික පාසල් 300ක් වගේ 400ක වගේ ප්‍රමාණයක් එනවා. ඒ 396ක් වගේ. ඔව්. පාලනය වෙන්නේ පළාත් සභා මගින්. ඒතර දැන් මේ පළාත් සභාව දැන් අක්‍රීය වෙලා අවුරුදු ගණනාවක් වෙනවා අද මේ රටේ. මොකද ඉතින් අධ්‍යාපනය කියන්නේ ඉතාම වැදගත් විෂයක් අපේ රටේ තිබෙන. ඉතින් ඒක පළාත් සභාවට පැවැරීම උඩ දැන් පළාත් සභාව අවුරුදු 4ක විතර වගේ කාලයක ඉඳන් පළාත් සභා මැතිවරණයේ තියන්නේ නැතුව දැන් ඒක සීමා නිර්ණය ප්‍රශ්නයක් උඩ අක්‍රීය කරලා දාලා තියෙනවා. ඒ හින්දා අද නියෝජ්‍ය කතානායකතුමනි මේ අධ්‍යාපනයේ විශාල පහරක් එල්ල වෙලා තිබෙනවා පළාත් සභා නොමැතිවීම. මොකද මන්ත්‍රීවරු නොමැතිවීම, මායමතිතුමා නැතිවීම, ඊළඟට අධ්‍යාපන ඇමතිවරයා නැතිවීම තුල ඒ පළාත් සභා පාලනය වන අධ්‍යාපන පාසල්වල ගුරු හිඟයන් නොයෙකුත් සම්පත් ප්‍රමාණය ඒ වගේ නොයෙකුත් ආකාරයේ අර්බුදු රාශියක් අද මතුවලා තිබෙනවා. නමුත් මේක ආණ්ඩුකාරවරුන්ට විතරක් මේ වැඩේ තනියෙන් කරන්න බෑ. ඒ හින්දා ජනතා නියෝජනය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ පළාත් සභාවේ තිබෙන අධ්‍යාපනය පිළිබඳ විෂය සම්බන්ධව ඉදිරියට ගෙන යන්න. ඉතින් මම අහන්න කැමැතියි ඔබතුමා කැබිනට් අද මේ ආණ්ඩුවේ ඉන්න මේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන ඇමතිවරයෙක් වගේම පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ප්‍රධානම ආණ්ඩු පැත්තෙන් ඉන්න ප්‍රකාශකයා හැටියට සභානායකවරයා හැටියට ඔබතුමා කවදද පළාත් සභා මැතිවරණේ තියන්නේ? දැන් අවුරුදු 4ක් වෙනවා. දැන් අවුරුදු 4ක් කල් දාලා තියෙන්නේ. තවත් පලා සභා මැතිවරණය කල් දාලා මේ අධ්‍යාපන ශාස්ත්‍රයට වෙන හානිය කොහොමද මේක මගහරව ගන්න යන්නේ කියන එක මම ඔබතුමාගෙන් දැනගන්න කැමැති.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පලා සභා කල් දාන්න සිදු වුණේ පලා සභා පනත සංශෝධනයේදී මේ පාර්ලිමේන්තුවම මන්ත්‍රීවරුන් විසින් ගෙනලද යම් සංශෝධනයක් නිසා. ඒ සංශෝධනයේ 3-2 ඡන්දයෙන් සම්මත කරගත්තා. ඒ සම්මත කර ගැනීමේදී මතුව තත්ත්වය ගැන මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වේලාවක් මමත් මේ පාර්ලිමේන්තුවේ හිටපු නිසා. ඒතර ඔබතුමත් පාර්ලිමේන්තුවේ හිටියා. ඒතර ඔබතුමා හිටියා ආණ්ඩු පක්ෂේ. හරි. ඒ ආණ්ඩු පක්ෂයෙන් ගෙනාවු සංශෝධනය තමයි අද පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා බාධකයක් වෙලා තියෙන්නේ. ඉතින් අපි දෙගොල්ලම එක පොඩ පොඩක් ඉන්නේ. පොඩක් ඉන්න. ඔය හරිනේ. ඔව් එතුමා ඔය පැත්තේ මේ පැත්තේ ඉන්න ජනාධිපති වෙලා ඉන්නවා. ඔබතුමාලා දාම ඔය පැත්තේ ඉන්නවා. හැබැයි ඔක්කොම එකට හිටපු ආණ්ඩුවේ. ඉතින් ඒක වෙනසක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. It's a fact. Honorable member, it's a fact. ඒක අපි කවුරුත් දන්න කාරණයක්. ඒක අලුතෙන් කියන්න දෙයක් නැහැ. නෝ දැන් ප්‍රශ්නේ තින්නේ ඔබතුමාලයි මේ මෙතුමාලයි අපි ඔක්කොම එකතු වෙලා මේකට සංශෝධනය කරලා ඉක්මනට පළාත් සභාව මැතිවරණ තියමු. මොකද මං හිටපු මහාමතිවරයෙක් හැට මං දන්නවා පළාත් සභාවක මහජන නියෝජිතින්ගේ පාලනයක් නොමැති තාක්කල් ඒ පළාත් සභාව නිසලස මෙහෙවන්න බෑ. ඒක තමයි ඇත්ත. ඔබතුමා කිව්ව කාරණේත් ඇත්ත. දැන් මම මට අපමණ වෙහසක් දරන්න වෙලා තිනවා. හැම සතියන්තයකම සෙනසුරාදා දිනවල සතිය දිනවල නෙවෙයි. සෙනසුරාදා දිනවල Zoom meeting ගන්නවා මම පළාත් අධ්‍යක්ෂකවරුයි පළාත් බලධාරීන් එක්ක. මොකද මේ අධ්‍යාපනය ඒ මට්ටමේ මුළු රට පුරා යන්න ඕනේ නිසා. විශාල වෙහසක් අතිරේකව දරන්න වෙලා තිනවා. ඉතින් මමත් කැමති පළාත් සභාව මැතිවරණ තියලා මහාමතිවරයෙක් සහ අධ්‍යාපනේශ්වර බාර ඇමතිවරු පත් වෙනකොට එතකොට මේ කටයුතු වඩා සාර්ථකව කරන්න පුළුවන්. ඉතින් අපි දෙගොල්ලම එකතු වෙලා සංශෝධනය ගේමු. ඉතින් මම නෙමෙයි ඒක විෂය බාර ඇමතිවරයා ගෙනේවි. ගෙනාම තමුන්නාන්සලා සහයෝගය දීලා බලත් සභාව පිහිටවලා ඒක කරමු.
හරි. බොහොම ස්තුතියි ඔබතුමාට. ගාමිණී වේලාවට ගුණාන්තුමා.
කතානායකතුමනි. කතානායකතුමනි.
කෙටියෙන් ගරු මන්ත්‍රීතුමා.
ඉතින් කෙටියෙන් අහන්නම්. දැන් පහුගිය දවස්වල ඇමතිතුමනි සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්ුණා. මේ සාමාන්‍ය පෙළ 2021 විභාගයේ අවස්ථා ගණනාවකදී කල් ගිහිල්ලා මැයි මාසේ පවත්වන්න අවස්ථාව ලැබුණා. ළමයි 5,17,000ක් විතර සහභාගී වුණා. මේකෙන් 4,05,000ක් විතර පාසල් කැන්ඩිඩේට්ස් විදිහට තමයි පාසල් ළමුන් විදිහට තමයි සම්බන්ධ වුණේ. පහුගිය කාලෙදි වෙච්ච කොවිඩ් සංගත තත්ත්වය සහ මේ හැඳුනුම්පත් නිකුත් කිරීම පිළිබඳව මේ රජයේ ආයතනවල තිබිච්ච ගැටලු සාගත සහ මේ ආර්ථික සමාජ දේශපාලන තත්ත්වය තුළ තිබිච්ච නොහැකියාව නිසා ඒක මේ අපි කවුරු විසින් පවනවපු එකක් නෙමෙයි ස්වභාවික තත්ත්වේ නිසා බොහෝ ළමුන්ට හැඳුනුම්පත් ලබා ගන්න බැරි වුණා විභාගෙට පෙනී සිටින්න. එතකොට විභාග දෙපාර්තමේන්තුවෙන් නියම කළා ඒ වෙනුවට තැපැල් හැඳුනුම්පත හෝ තැපැල් හැඳුනුම්පත සමග පාසලේ විදුහල්පතිවරයා විසින් සහතික කරන ලද ඡායාරූපයක් හැඳුනුම්පත විදිහට පාවිච්චි කරලා විභාගයට පෙනී සිටින කියලා. ඉතින් එහෙම ළමයි විශාල සංඛ්‍යාවක් පෙනී හිටියා. නමුත් අද වෙනකොට ඇමතිතුමනි ගැටලුවක් පැන නැගිලා තියෙනවා. විභාග දෙපාර්තමේන්තුවෙන් ඒ ළමුන්ට නිවුමල් ලිකුත් කළා තිබෙනවා. ඔබ වළංගු අනන්‍යතාවයක් සහිතව විභාගයට පෙනී හිටියේ නැතේ. ඒ නිසා ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒ නිසා අනන්‍යතාවයේ තහවුරු කිරීම සඳහා රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය හෝ එහෙම නැත්නම් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරලා අනන්‍යතාවයේ නැවත තහවුරු කරන්න කියලා. එතකොට ඒ සඳහා දිස්ත්‍රික්කවල වෙනම දින වෙන් කළා. දැනට මේ එහෙම විභාග මං හිතන්නේ ළමුන් ගෙනල්ලා සම්මුඛ පරීක්ෂණ පවත්වන එකට දින යොදලා ලියුම් එවලා තිනවා ළමුන්ට. ඒ නිසා දැන් මේ තත්ත්වයට මුහුණ දීපු අනිත් ළමුන් නුත් කලබලයට පත් වෙලා තිබෙනවා. තමන්ගේ ප්‍රතිඵල නොලැබී ආවිද එහෙම නැත්නම් වෙන ගැටලු සාගත තත්ත්වයක් නිර්මාණය වෙයිද කියලා. මම ඔබතුමා කාර්යයක් සමූහයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රශ්න විසඳන්න ඉතාම මේ වෙහෙස මාංශයෙන් කටයුතු කරන අවස්ථාවකදී මේ ප්‍රශ්නේ යොමු කරනවා. මේ පිළිබඳව මේ යම් ප්‍රකාශයක් කරන එකත් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන එකත් කඩිනමින් සිදු කළ යුතුයි කියන කාරණාව අවධානයට යොමු කරන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, ඒ දරුවන්ට කිසිසේත්ම කලබල වෙන්න අවශ්‍ය නැහැ. විභාගයේ පැවැත්වීම ඔබතුමා දන්නවා ඉතාම අර්බුදකාරී අවස්ථාවක්. ඉන්ධනංගයේ ගුරුරුන්ට එනමට ඉන්ධන නොමැතිකම විභාග ශාලාවලට නිසලස යොදා ගැනීම ප්‍රශ්නත් එක්ක ඒක විභාගය පැවැත්වුව එතෙන්දී අර හැඳුනුපත් නිකුත් කිරීමේ තිබිච්ච ප්‍රමාදය නිසා විදුහල්පතිතුමා විසින් ඒ පාසල් ඇදුම් කරුවාගේ එක සහතික කළා තින්නේ ඒක බාර ගන්නවා කියන එක දැනුම් දුන්නා. ඒ නිසා කිසිම කලබලයක් වෙන්න දෙයක් නැහැ. ආයිත් අලුතෙන් හැඳුනුපත් දැන් ගන්න බෑ. ඒ වෙලාවේ තිබුණ හැඳුනුමත් එක්ක තමයි දරුවෝ පාස පෙනී සිටියේ. ඒ නිසා ප්‍රතිඵල නියමිත කාලයේදී නිකුත් කරાવી මා හිතන්නේ ලබන මාසයේ අවසන් වෙන කලින් ප්‍රතිඵල නිකුත් කරයි.
බොහොම සිතී කරු මතව.
ගැටලුවක් අපිට අවධානයට ලොක් කළා නැහැ විභාග දෙපාර්තමේන්තුව. අමාත්‍යංශයට දැනුම් දීමක් කළා නැහැ එහෙම ගැටලුවක් තියෙන බව ප්‍රතිඵල සකස් කරමින් පවතින බව තමයි අපි දන්නේ.
නෑ
තාම විභාග ප්‍රතිඵල නිකුත් කළා නෑනේ. ඒකින්ද කලබල වෙන්න එපා. මම ඒක අවධානයට යොමු කරන්න විභාග දෙපාර්තමේන්තුවේ දරුවන්ට අසාධාරණයක් නොවෙන්නේ ඒගොල්ලෝ පෙනී සිටියනම් පෙනී සිටපු ආකාරයට ප්‍රතිඵල නිකුත් කරන්නයි. ඔව් ගරු නාලක ගොඩේවා.
ගොඩේව මන්තවා කෙටියෙන් අහන දැන් මේ අතුරු ප්‍රශ්න.
බොහොම ස්තුතියි මේ සභානායකතුමනි මේ ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන එකත් අපිට සතුටක්. මොකද ඔබතුමා හොඳට උත්තර දෙන්න නිසා ප්‍රශ්න වලට. ඉතින් ඔබතුමාගේ කතාවේදී කිව්වා ජාතික පාසල් හා මේ අනිත් පාසල් අතර වෙනසක් ඔබතුමා දකින්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම අපිත් කැමති තත්ත්වය එක තමයි. නමුත් මෙතනදී පාසල් වල වෙනස්කමටත් වඩා මට තියෙන වෙනස් ප්‍රශ්නයක් සභානායකතුමනි. අපි දන්නවා මේ වසරකට ලක්ෂ 4ක් විතර මේ පාසල් අධ්‍යාපනය ඉවර කරලා එළියට එන අයගෙන් විශ්වවිද්‍යාලවලට යන්නේ 30,000-35,000 විතර. ඉතින් ඉතුරු ළමයින්ට රැකියාව ලබා ගැනීමේදී අද විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. අද වයස අවුරුදු 18-20 විතර 25 විතර අතර කාලයේ රැකියාව විුක්තිය 10%-20% විතර වගේ වැඩි වෙලා තියෙනවා. අද රජයේ රැකියාවක් ගන්නත් විදියක් නැහැ ළමයින්ට. පෞද්ගලික රැකියාවක් ගන්නත් විදියක් නැහැ. මොකද මේ 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 ආර්ථික තත්ත්වයේ යටතේ විශාල වශයෙන් ව්‍යාපාර කඩා වැටෙන පටන් ගන්න තිබෙනවා. එතකොට මේ ළමයින්ට තියෙන එකම විකල්පය තමයි එක්කෝ තමුන්ගේම කියලා ස්වයං රැකියාව කරගන්නට යම්කිසි වෘත්තීය පුහුණුවක් ලබා ගන්න එක නැත්නම් යම්කිසි ව්‍යවසායකත්ව දැනුමක් ලබා ගන්න. එහෙමත් නැත්නම් අඩු ගන්න වෘත්තීය විදුම ලබා ගන්න පිටරටකට හරි යන්නේ. එතකොට ඔබතුමා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධිනුත් බොහෝ කාලයක් සම්බන්ධ වෙලා කටයුතු කරපු කෙනෙක් වශයෙන් ඔබතුමාලා මොකද්ද මෙන්න මේ සම්බන්ධයෙන් කරන්නේ? අපි මේ අධ්‍යාපනයේ ක්‍රමෙත් ඉතාමත්ම කඩිනමින් යම්කිසි වෙනසක් කරන්න බෑ. නැත්නම් අපි හැමදාම පාසල ළම එළියට දානවා. ළමයි රස්සාවල් හොයාගෙන බැලුව අසරණ වෙනවා. දෙමෝපිය අසරණ වෙනවා. මේ තරුණ අසහනේ එන්න එන්න වැඩි වෙනවා. මේකට අපි ඉක්මනට විසඳුමක්
එටී මම පැහැදිලි කරන්නම්. ඔබතුමාත් අපි සම්බන්ධ වුණා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. අපි දැන් අද වෙනකොට ප්‍රතිසංස්කරණය කියන්නේ රිෆෝම්ස් නේ. දැන් අද යුනෙස්කෝ එක කතා කරන්නේ ට්‍රාන්ස්ෆෝමේෂන්. යුනෙස්කෝ එකේ පහුගිය සමුළුවේදී කතා වුණේ මුළු ලෝකෙම not reforms, transformation in education. එතකොට ට්‍රාන්ස්ෆෝමේෂන් එකට තමයි අපිට යන්න වෙලා තින්නේ. කියන්නේ පරිවර්තනයක් කරන්න වෙන්නේ. ප්‍රතිසංස්කරණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ අද. ඒක නිසා අපි ඒක ඩොමේන්ස් 6කට වෙන් කරගෙන මේ වෙනකොට වෙනම රිෆෝම් සෙන්ටර් එකක් අපි හදලා ඒකට කාර්ය මණ්ඩලය සකස් කළා. පළාත් 9ම සෙන්ටර්ස් 9ක් මේ වෙනකොට සකස් කළා අවසන් කරගෙන යනවා. ඊළඟට ඒක මැපින් කරගෙන යනවා. මාර අර ජාතික පාසල් කියන එකට විසඳුමක් එතන එන්නේ. මුළු රටේ පාසල් 10,155 ක්ලස්ටර්ස් 1,200ක් හැදෙනවා පරිෂද. එතක ක්ලස්ටර් එකකට එනවා පාසල් 8ක් 10ක් අතර සංඛ්‍යාවක්. බොහෝ වෙලාවට ඒවා 1-5 හෝ 1-11 පාසල්. ඒකෙන් තියෙන ලීඩ් ස්කූල් එකක්. ඒක තමයි අර 1000 සම්බන්ධ වෙන්නේ එතෙන්ට. ජාතික පාසල් 9ට එන 1000 සම්බන්ධ වෙන්නේ එතෙන්ට තමයි. ඒතකොට 1,200ක් නිර්මාණය වෙනවා ලීඩ් ස්කූල්ස්. ඒතකොට නැෂනල් කියන නම වෙනුවට වෙන්නේ ප්‍රමුඛ පාසල්. එතකොට මේ ભેදයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ජාතික මට්ටමේම තමයි මේ පාසල් 1,200ම හැදෙන්නේ. ඒතකොට ඒකට දැන් තියෙන 399යි ඉතුරු ටික එකතු වුණාම 1,200 හැදෙනවා. ඊට පල්ලෙහෙන් තිනවා ස්කූල් බෝඩ්ස්. ස්කූල් බෝඩ්ස් තිනවා 550. සෝ ස්කූල් බෝඩ් පළාත් 9යි. පළාත් 9 කලාප 120ක් වෙනවා. අද තින 100 120ක් වෙනවා. පළාත් 9 කලාප 120යි. ස්කූල් බෝඩ් 550යි. ක්ලස්ටර්ස් 1,200යි. ඒතර මේකත් එක්ක පාසල් වර්ගීකරණය වෙනස් වෙනවා. දැන් අද තින වර්ගීකරණය සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. 1AB කිව්වම දන්නේ නැහැ මොකද්ද කියලා. 100 2 3. ඒ වෙනුවට ලෝකයේ පිළිගත් සම්මතයන් ප්‍රයිමරි, ජූනියර් සෙකන්ඩරි, සීනියර් සෙකන්ඩරි නැත්නම් ප්‍රයිමරි ඇන් සෙකන්ඩරි. ඒතර බොහෝ වෙලාවට අර හැදෙන 1,200 සෙකන්ඩරි ස්කූල්ස් බවට පස් වෙනවා. හැබැයි දැන් තියෙන 1,13 ඒවා අපි වෙනස් කරන්නේ නැහැ. ඒක පාසල තුල පරිපාලන තුනක් එනවා විදුහල්පතිතුරු 3 දෙනෙක් යටතේ. ඒතර වඩාත් ලේසියෙන් පාසලේ අධීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේ මේ ව්‍යුහාත්මක සැලැස්මත් එක්ක යන්නේ. මොකද කරිකුලම් ඩෙවලොප්මන්ට් එක මේ වෙනකොට අපි පරීක්ෂණ මට්ටමේ කරගෙන යනවා. ඒක තවදුරටත් කතිකාවකට යනවා. මොකද විශේෂයෙන්ම 1-5 ශ්‍රේණිවල වාර 3කට විභාග තිනව වෙනුවට වෙනත් ලෝකයේ දිනුන රටවල තිබෙන්නේ කන්ටිනියස් ඉවැලුවේෂන් එක. ඒක කන්ටිනියස් ඉවැලුවේෂන් කියන්නේ මොඩියුල්ස් එක. මම දැක්ක අපේ විපක්ෂ නායකතුමා ඊයේ දුරබැහැර ප්‍රදේශයකදී බස් රථයක් ප්‍රදානය කරන වෙලාවදී මේ ගැන කතා කරලා තිබුණා. මේ රිෆෝම්ස් ගැන. ඉතින් ඒක නිසා එතකොට මෙන් යස් ඒක එනවා ඉහළ මට්ටමට එනකොට ඕ ක්‍රිටිකල් තින්කින් ප්‍රොබ්ලම් සෝල්විං මේ ඔක්කොම ඉමර්ජන් ටෙක්නොලොජිස් මේ නෝ නෝ දැට්ස් රයිට් දැට් ඉස් ද මීනින් ඔෆ් දැට් රයිට් අපි තුන් දෙනා මේක මතයක ඉන්නේ ඉතින් ඒක නිසා ගරු
මන්ත්‍රීතුමනි
මම මේ කැටියෙන් ওই වැඩසටහන සදහන් කළේ මම එක වැඩමුළුවක් මෙහි තිබ්බා මන්ත්‍රීවරු 30ක් පමණ සහභාගී වුණා මම කන්සල්ටේටිව් කමිටි එකේ වැඩිපුර වේලාවක් අරන් සම්පූර්ණ ක්‍රියාදාමය දැන් අපි සැලසුම් කළ යන පියවරයන් ගැන සඳහන් කරන්න කැමතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට.
බකපන් පොඩක් ඒ ප්‍රශ්නේ අහුන්නේ.
ගරු මේ මන්තුමාට එහෙම.
I think now we have been talking about these reforms for a very long period now but for the last so many years or so many decades we have not seen any significant change in the education system. So kindly if you could kindly tell me what is the time frame for all these things that you are talking about?
Difference. Some changes. Because the thing is in the field of education you can't change it overnight. It will take at least 5 to 10 years, not only in Sri Lanka but in countries like Finland, Singapore and even in India. They have introduced education reforms 2022. So we are targeting on that and we'll be par with those developed countries.
ඒ ජාතික පාසල් ගැන කතා කරනකොට අපි දන්නවා මේ ශිෂ්‍යත්වයේ පාස් වුණාට පස්සෙ තමයි ලකුණු අවස්ථාවත් එක්ක ජාතික පාසලට අවස්ථාව ලැබෙන්නේ. එතකොට මේ ශිෂ්‍යත්වයේ පාස් වුණ කට්ටිය සමහරක් පාසල්වල දැන් ශිෂ්‍යත්වයේ ඉඳලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න පන්ති පවත්වගෙන යනවා. එතකොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පන්ති පවත්වගෙන ගිහිල්ලා ආපහු මේ ජාතික පාසලේ ආපහු ඕලෙවල් වලින් පස්සේ ඒ ලෙවල් කරන්න ඒ ඉංග්‍රීසි මාධ්‍යෙන් අවස්ථාවක් නැහැ ගරු ඇමතුමා. එතකොට දැන් අපි දන්නවා විශාල ළමයි සංඛ්‍යාවක් ශිෂ්‍යත්වයෙන් පටන් ගන්නවා ඉංග්‍රීසි මාධ්‍ය. ඊට පස්සේ ඕ ලෙවල් උත් කරනවා. ආෆ්ටර් ඕ ලෙවල් ඒ ලෙවල් කරන්න ඉංග්‍රීසි මාධ්‍ය භාවිතයක් ඒ ස්කෝලවල පැවතෙන්නේ නැහැ. එතකොට දැන් අපි දිස්ත්‍රික්කයක් විතර ගත්තම අපේ දිස්ත්‍රික්කයේ ස්කෝල 3ක විතරයි ඉංග්‍රීසි මාධ්‍ය පටන් ගන්න තියෙන්නේ ඒ ලෙවල්. එතකොට විශාල අසාධාරණයක් වෙනවා ගරු ඇමතුමා බඳවා ගැනීමේ ගැටලුත් එක්ක දැන් තියෙන ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු බඳවා ගැනීමේ ගැටලුවත් එක්ක අපේ දරුවන්ට ඉස්සරහා එතන යන්න අවස්ථාවක් නැහැ. එක කාරණයක්. අනිත් කාරණේ තමයි ගරු කතානායකතුමා පොඩි අවස්ථාවක් දෙන්න.
මන්තුමා කෙටියෙන් අහන්න දැන් කාල වේලා බොහොම ගිහිල්ලා.
පළවෙනි කාරණේ අනිත් කාරණේ තමයි මේ ජාත්‍යන්තර පාසල්. ජාත්‍යන්තර පාසල් නියාමනයක් නොතිබීම නිසාම දැන් මේ වෙනකොට තියෙන රටේ ආර්ථික තත්ත්වෙත් එක්ක ඒගොල්ලන්ගේ ස්කූල් ෆී එක ටර්ම් ෆී එක වැඩි වෙලා තියෙනවා. ඒතර මේ ටර්ම් ෆී එක වැඩිවීම අපේ සමාජයේ ඉන්න දෙමාපියන්ට ඉතාමත් දරා ගන්න බැරි තැනක තියෙන්නේ. ඒ නිසා අපි ඉක්මනටම මේ ජාත්‍යන්තර පාසල් නියාමනයක් අවශ්‍යයි කියන කාරණා දෙක පැහැදිලි කරන්නත් ඔබතුමා
හරි බොහොම ස්තුතියි ඔබතුමාට.
ඉන දැන්න තින අධ්‍යාපනට අදාළ 50ක් එක්ක ජාතික ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමට ප්‍රොවිෂන්ස් නැහැ. ලීගල් ප්‍රොවිෂන් එකක් නැහැ. නමුත් ජාතික අධ්‍යාපන කොමිසම දැන් යෝජනාවක් කරලා තිනවා. දැන් ඒක ඊටාම නුදුරේදීම ජාත්‍යන්තර පාසල් යම් නියාමනයකට යටත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා.
හරි. බොහොම ස්තුතියි ඔබලා. කරුවෙමතු.
තරග විභාගයේ තියලා බඳවා ගන්නවා අපි හඳුනාගෙන තිනවා. අඩුම තරමේ 6 ශ්‍රේණියෙන් ඉංග්‍රීසි පටන් ගන්න මාධ්‍ය පටන් ගන්න දරුවන්ට උසස් පෙළ දක්වා තමන්ගේ විෂය ධාරාවන් ඉංග්‍රීසියෙන් කිරීමට අවශ්‍ය ගුරු ලබා දෙන්න අපි උපාධිධාරීන්ගේ තරඟ විභාගයෙන් පස්සේ ඒ ටික ලබා දෙන්න කටයුතු කරනවා.
බොහොම ස්තුතියි ගරු මහත්මයා. ප්‍රශ්න අංක 8 ගරු ඉම්රාන් මහරුප් මහත්මයා ගරු රාජ්‍ය පරිපාලන ප්‍රග්‍රාමාත්මක
මම අහනවා ප්‍රශ්නේ ගරු නියෝජක කතාන්තර.
ගරු නියෝජක කතානායකතුමනි අපේ මන්තුමාගේ ප්‍රශ්නට පිළිතුරු 2020 වර්ෂයේ රජයේ රැකියාව සඳහා උපාධිධාරී අභ්‍යාසලාභී අන්තර්ගත ග්‍රහණය කිරීමේ අභ්‍යන්තර සහ බාහිර උපාධිධාරීන්ගේ ආයුධපත් කැඳවන ලද බව දන්නේද? ඔව්. මෙහි උපාධිධාරීන් අභ්‍යාසලාභීන් අන්තර්ග්‍රහණය සිදු කිරීම නොකළ අතර වැඩසටහන සඳහා පුහුණුවට ඇතුළත් වීම අභ්‍යන්තර බාහිර උපාධිධාරීන්ට අවස්ථාව සැලසිනි. දෙවැනි ප්‍රශ්නේ උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස අන්තර්ග්‍රහණය කිරීමේදී විදේශීය විශ්වවිද්‍යාල මගින් උපාධිය ලබා ගන්නා ලද උපාධිධාරීන් අන්තර්ග්‍රහණය නොකිරීමට හේතුව කවරේද? අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ඇමනුන් දෙකේ මන්තුමා ඉදිරිපත් කරනවා. පුවත්පත් නිවේදන යමනුම් 6 මම ඔබට ලැබෙන්න සලස්වන්නම්. ප්‍රකාරව විදේශ උපාධීන් ධාරීන්ට අයදුම් කිරීම සඳහා ඉඩ සැලසී නොතිබීම. රජයේ රැකියාව සඳහා අයදුම්පත් කැඳවීමේදී ඒ බව අවධාරණය නොකිරීමට හේතුව කවරේද? ගරුමන්තුමා, අයදුම්පත් කැඳවන ලද පුවත්පත් නිවේදනයේදී ඒ බව සඳහන් පැහැදිලිව සඳහන් කරලා ඇත. අභ්‍යාසලාභීන් ලෙස අන්තර්ගහණය නොකරන ලද විදේශීය විශ්වවිද්‍යාල මගින් උපාධිය ලබා ගන්නා ලද උපාධිධාරීන් සඳහා ලබා දෙන ලැබුණ විසඳුම කවරේද යන්න ඔබතුමා මේ සභාවට දන්වන්නේද? ගරුමන්තුමා, ඒ සඳහා සම්බන්ධයෙන් අයදුම්කරුවන් විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙස්සමක් විභාග වන අතර එම අධිකරණ තීන්දුව ලද පසු ඒ අනුව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරනවා. නොවේසේ නම් මන්ද අදාළ නොවේ.
මම දෙමළින් ප්‍රශ්නය අහන්නම්. என்னுடைய முதலாவது கேள்வி, இந்த பட்டதாரிகள் சம்பந்தமான இந்த விடயம் உண்மையிலே நான் 1.5 வருடங்களுக்கு முன்னர் இந்த கேள்வியை வழங்கியிருந்தேன். உண்மையிலே இந்த உள்வாரி வெளிவாரி பட்டதாரிகளுக்கான இந்த நியமனங்களிலே 2020 இந்த அரசாங்க வேலை வாய்ப்புகளுக்கான அந்த விண்ணப்பங்களை கோருகின்ற சந்தர்ப்பத்திலே இந்த 2 வேறுபாடுகளும் அற்று எல்லோரும் அதற்கு விண்ணப்பிக்கின்ற ஒரு நிலைப்பாட்டிலே தான் இந்த பட்டதாரிகளுக்கான அந்த உள்ளீர்ப்பு செய்கை நடைபெற்றது. குறிப்பாக இவர்கள் 2 இவர்கள் வேலை செய்திருக்கின்றார்கள். இன்று இவர்கள் 2 வேலை செய்ததற்கு பின்னர் தேர்தலை காரணம் காட்டி தேர்தலுக்கு பின்னர் அவர்களுக்கான நியமனம் வழங்கப்படும் என்று சொல்லியிருந்தாலும் இன்னும் அது வழங்கப்படாத ஒரு நிலைப்பாட்டிலே காணப்படுகின்றது. ஆகையால் இன்று வெளிவாரி மாணவர்கள் கேட்கின்ற கேள்வி, இன்று வெளிவாரி மாணவர்களுக்கு வழங்கப்படாமல் இருக்கின்ற காரணத்தினாலும் அதே போன்று சில வெளிவாரி பட்டதாரிகள் இன்னும் இந்த அரச சேவையிலே இணைக்கப்பட்டிருக்கின்றார்கள் என்ற குற்றச்சாட்டு இன்று சொல்லப்பட்டிருக்கின்றது. ஆகையால் இந்த வெளிவாரி பட்டதாரிகளுக்கு நியமனம் வழங்கப்படாவிட்டால் இங்கு வேலை செய்கின்ற இந்த வெளிப்பட்டதாரிகள் எவ்வாறான ரீதியிலே உள்வாங்கப்பட்டிருக்கின்றார்கள் என்பதுதான் என்னுடைய முதலாவது கேள்வி.
ගරු මන්තුමා, මම දන්න විදිහට මේ සඳහා අභ්‍යන්තර උපාධිධාරිනුත් බාහිර උපාධිධාරිනුත් පත්වීම් ලබලා දීලා තිබෙනවා. මම දන්නේ ඔබතුමා ප්‍රශ්නේ යොමු කරන්නේ විදේශීය උපාධිධාරීන්ට මේ රැකිය අවස්ථාව ලබා නොදීම පිළිබඳව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිබඳව ගරු අධිකරණයේ විභාග වෙන මූලික අයිතිවාසිකම් පෙස්සමක් තිබෙනවා. ඒකයි මගේ මේ උත්තරේදී මම ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ. ඒ අධිකරණ තීන්දුව 90 අපි ක්‍රියාත්මක කරන්න අපේ අමාත්‍යංශය බැඳලා ඉන්නවා. අධිකරණයේ විභාග වෙන නඩුවක් පිළිබඳව මට මේ අවස්ථාවේදී මීට වඩා යමක් ප්‍රකාශ කරන්න බෑ. ගරු
භවෙන් සිටිය ඔබතුමනි, දෙවෙනි අත ප්‍රශ්න කරමන්තු. හේස මන්ත්‍රීතුමා, මෙතුමාගේ දෙවෙනි අත ප්‍රශ්නය.
ආදෙන් ඒසවිතනක මතුමා.
හරි,
ගරු අමතුමනි, උපාධාරින් සම්බන්ධව අපේ ඉම්රාන් මහරූප මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නය හා සමාන ප්‍රශ්නයක්. ගරු ඇමතුනි, පහුගිය කාලේ උපාධාරින් රැකියා ලබා දීමේදී උපාධාරින් බඳව ගන්න වෙලාවේ උපාධාරී යම්කිසි රැකියාවක ඒ වෙලාවේ නියුක්ත වෙලා හිටියා නම් ඔවුන්ට අවස්ථාව දුන්නේ නැහැ. ඔබ දන්නවා උදාහරණයක් විදිහට සමහරු කම්කරු සේවයේ, ඒ කියන්නේ විශ්වවිද්‍යාලයෙන් එළියට ගිහිල්ලා රැකියාවක් ප්‍රමිතිකම නිසා කම්කරු සේවයේ හිටු උපාධාරින් ඉන්නවා. දැන් ඒ අයට අවස්ථාවක් නැහැ. මොකද පහුගිය කාලේ තියපු තරඟ විභාග වලින් ඉහළට යන්න දෙන්නේ නැහැ. එතකොට තමන් එක විශ්වවිද්‍යාලයකට හිටපු එක බැච් එකේ අය තේක ගිහින් දෙන්න වෙලා තියෙනවා පියන් විදියට තමන්ගේම බැච් එකේ අනිත් කෙනාට. මහා අසාධාරණයක් මෙතන තියෙනවා, නොගැලපීමක් තියෙනවා. සගරු ඇමතුමනි, මම ඉල්ලීමක් කරා එදා මුදල් රාජ්‍ය ඇමතුමාගෙනුත් මේක හරි එක විශ්වවිද්‍යාල එක කාමරේ හිටපු තමන්ගේ මිත්‍රයාට තේක ගිහින් දෙන්න වෙලා තියෙනවා පියන් විදියට. මොකද ඔහුට උපාධාරි අවස්ථාව දුන්නේ නැති නිසා. පහුගිය ඔබේ ආණ්ඩුවේ මම අහනවා මේ නොගැලපීම වෙනුවෙන් මේ වෙනකොට තරඟ විභාගය තියලා මම අද උදේත් සියඹලා පිටිය ඇමතුමා එක කතා කරා. මේක විසඳන්නේ කවද්ද? මොකද මේක බලාපොරොත්තුෙන් මහවිශාල ප්‍රමාණයක් නැහැ. මේක කරුණාකර විසඳිය යුතු ප්‍රශ්නයක්. මොකද තමන්ගේ දරුවෝ ආත්ම අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන ඒ උපාධාරීන්ට, උපාධාරී තනතුරේ ඉන්න රැකියාව උසස් වෙන්න තියෙන අවස්ථාව අහිමි කරපු සියලු දෙනා වෙනුවෙන් යම්කිසි පියවරක්
ගන්න කටයුතු කරනවාද කියලා දැනගන්න කැමති මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගෙත් මම ඉල්ලීමක් කරනවා යම් කිසි මේකට සාධනීය අවස්ථාවක් දෙන්න කියලා.
අර නියෝජ්‍ය කතානායකතුමනි හේෂා විතාරණින් මන්තුමා මතු කරන ප්‍රශ්නය සමාජීය ඒ වගේම ආර්ථිකමය රැකියාවේ ගැටලුවක්. ඒ ගැටලුව පිළිබඳව අවබෝධයක් තිබෙනවා සහ ඒ පිළිබඳව මානසික සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අපි පිළිතුරක් සෙවිය යුතුයි. නමුත් අපි අමතක කරන්නට හොඳ නෑ. මේක අපි ස්තුතියක් කරන්නත් අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම හොඳ සහ නරක දෙක සමාජයේ කතා කරන ඕනක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රජයට ජනාධිපතිවරයා බවට පැත් වුණාට පස්සේ මේ රටේ විශාල උපාධාරීන් ප්‍රමාණයකට රැකියා අනුමැතිව රැකියා විරහිතයක් තිබුණා. ඒ අනුව තමයි උපාධාරීන් රැකියා ගැනීම නැමැත්තම් 50,000 උපාධාරීන් රැකියා ලබා දීමේ මේ කර්තව්‍යය අධිකාරු ජනාධිපති වට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියාත්මක කළේ. ඉතින් හේෂමන්තුමනි ඒ කාලයේ බඳවා ගැනීම සිදු කරනවත් එක්කම රටේ දෙවැන්ත ප්‍රශ්නයක් ඇති වුණා. එක අතකින් කොවිඩ් වසංගත තත්ත්වේ ඒ වගේම ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු නිසියාකාරව ඉටු කරන්න බැරි වුණා. ඒ වගේ මේ බඳවා ගැනීම් වලදී යම් යම් ඇති වෙච්ච අඩුපාඩුකම් නිවැරදි කිරීම සිදු කරමින් එද්දි තමයි ඒ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක මේ කාරණාවේදී මේ උපාධිධාරීන් රැකියාගත කිරීම නිවැරදි තත්ත්වයකට පත් කරන්න නොහැකි වුණේ. අපි ඒ වෙලේ රජයක් විදිහට තීරණය කරේ රැකියාවක් නොමැති උපාධිධාරියෙකුට රැකියාවක් ලබා දෙන්න. ඒ අනුව යම් රැකියාවක නියැලෙන්නේ ඔබ දන්න ඔබ ප්‍රකාශ කරන්න කම්කරු සේවයේ එතන නෙමෙයි අපි අදහස් කළේ කුමන හෝ රැකියාවක ඉදලා ඉන්නවා නම් ඒ කෙනාව නොසලකා රැකියා නොමැති උපාධිධාරියෙකුට රැකියාවක් ලබා දීම. ඉතින් මම මේ අවස්ථාවේදී මේ රැකියා ලාභීන්ටත් යෝජනා කරනවා අපි අමාරු තත්ත්වයක ඉන්න මොහොතක එවකට ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ කාරණාව ඉටු කළා. නමුත් මේ උපාධිධාරීන් තමන්ගේ කර්තව්‍ය හරියට මේ මොහොතේ අඳුනගෙන ඉටු කරනවා නම් රටට ශක්තියක් වෙලා අපිට පුළුවන් වෙනවා එවුන්ගේ ලැබෙන ශක්තිය මේ රටේ දළදේශීය නිෂ්පාදනය සහ සංවර්ධනයට දායකත්වයෙන් ලැබෙද්දී ඉන් පසු වෙන උපාධිධාරීන් සහ රැකියා විරහිත තරුණයන්ට මීට පෙර මේ සභාවේ කතා කරා වගේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ අවස්ථාව ලබා දෙන්න. ඉතින් මම දකිනවා මේ මොහොතේ උපාධිධාරීන්ට නිසියාකාරව ඒ කටයුතු කරගන්න විවිධ අවස්ථාවල පැනනැගුණු ප්‍රශ්න නිසා සම්පූර්ණයක් ළඟා කරගන්න බැරි වුණාම අපි උත්සාහ කරනවා හේෂමන්තුමාගේ යෝජනාත් එකතු කරලා සමස්ත උපාධිධාරීන් රැකියා විරහිත තරුණයන් රැකියාගත කිරීමේ ක්‍රමවේදයක් අපේ අමාත්‍යංශෙත් මැදිහත් වෙලා මේ රජයේදී ඉදිරියට ගෙනෙන්න.
භවෙන් සිතේ ඔබතුමාට. ප්‍රශ්න අංක 9 ගරු මර්ජාන් පලීල් මැතිතුමා මුදල්
අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අයන්න 1 මැණික් අපනයන මත කිසිදු බද්දක් අය නොකරයි. අයන්න 2 අය නොකරයි 2021 අංක 10 දරන පනත මගින් සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන අනුව මැණික් අපනයනයෙන් ලබන ආදායම ආදායම් බැලින් නිදහස් කොට තිබුණි. කෙසේ වුවද 2022 ඔක්ටෝබර් 11 වෙනි දිනදී ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කොට ඇති දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පත අනුව පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව අපනයනයෙන් උපයන ආදායම මත 30% ආදායම් බද්දක් 2022 ඔක්ටෝබර් 1 දින සිට අය කිරීමට නියමිතය. අංක 3 2021 අංක 10 දරන පනත මගින් සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන අනුව මැණික් අපනයෙන් ලබන ආදායම ආදායම් බද්දෙන් නිදහස් කර තිබුණි. දැනට රටේ පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉහත සඳහන් දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව අපනයනයෙන් උපයන ආදායම් මත 30% ආදායම් බද්දක් සියලුම ශ්‍රේෂ්ඨ සඳහා 2022 ඔක්තෝබර් 1 වෙනි දින සිට අය කිරීමට නියමිතය. 4 2022 මාර්තු සිට ඇමරිකන් ඩොලර් 3000ක් දක්වා වටිනාකමක් සහිත මැණික් පාර්සල් මාර්ගගත ක්‍රමවේදය යටතේ අපනයන කිරීමට පහසුකම් සපයා ඇත. වරහන් ඇතුළේ ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියට යාමට අවශ්‍ය නොවේ. ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය අනුමැතිය මාර්ගගත ක්‍රමයේ ලබාගෙන තැපැල් මගින් අපනයන කළ හැක. ඒ දෙවනි කරුණ 2021 වසරේ සිට ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය මගින් අය කරන සේවා ගාස්තුව 0.05 සිට 0.025 දක්වා 50%කින් අඩු කර ඇත. ඊළඟ කරුණ හඳුනා ගන්නා ලද ප්‍රමුඛතා අපනයන කරුවන්ට ඇමරිකන් ඩොලර් මිලියන 5ක් දක්වා මැණික් පාර්සල් ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මාර්ගගත ක්‍රමයේ අනුමැතිය ලබාගෙන අපනයන කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇත. 2023 ජනවාරි මාස ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක් හා වෙළඳපොළක් සංවිධානය කිරීමට අපේක්ෂා කෙරේ. තවද ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් ආරම්භ කිරීමට නියමිතය. එහි ආරම්භක වෙන්දේසිය විදේශිකයින් සඳහා ඔක්තෝබර් මාස 20 දින පැවැත්වීමට නියමිතය. විදේශ රටවල පැවැත්වෙන මැණික් වෙළඳ හා අලෙවි ප්‍රදර්ශනවලට තානාපති කාර්යාල හරහා තොරතුරු ලබාගෙන ඒ සඳහා සහභාගී වීමට පහසුකම් සැපයීමට අපේක්ෂා කරයි. ආ යන්න පැන නොනගි.
ගරු
ඇමැත්තුමනි, ඔබ දන්නවා දැන් වැඩිහිටි දීමනාව ලංකාවේ මෙතකන් දුන්නේ.
ගරු මන්ත්‍රීතුමා, ප්‍රශ්නෙට අදාළව මොනවාරි පැහැදිලි කිරීමක් තියෙනම් අහන්න නැත. ඕක අදාළ නැහැ.
අදාළයි. රාජ නියෝජ
නැහැ. මේ අහලා තියෙන්නේ මැණික් ප්‍රශ්නයක්. ඔබතුමා අහන්නේ වැඩිහිටි ප්‍රශ්නයක්. බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු දිලිප් වේද ආරච්චි මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා, රාජ පරිපාලන සදෙස කට්ටුතුමා මැතිතුමාගෙන් ඇසින්න.
ටැක්ස් එක සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
නැහැ නේද?
ඒකයි. අවස්ථාව ලබා දෙන්න. ටැක්ස් එක සම්බන්ධයෙන්.
ගරු මුදල් රාජ්‍ය මැතිතුමා, මැණික් ගැන ටැක්ස් ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා කැමති.
දැන් සියබලාපිටිය ඇමතුමා කියන කාරණය අපි පිළිගන්නවා. එතුමා විශාල සහන රාශියක් දීලා තියෙන එක පිළිගන්නවා. නමුත් මේ 100% ටැක්ස් එකත් එක්ක මැණික් ශේෂ්ත්‍රය වගේ ශේෂ්ත්‍රයක් තුලින් රටේ ආදායම වර්ධනය කරගන්න පුළුවන් වෙයි කියලා ඔබතුමා විශ්වාස කරනවාද?
ඔබතුමා ප්‍රශ්නය ආපහු අහන්න. මැණික් ශේෂ්ත්‍රය තුලින්
මැණික් ශේෂ්ත්‍රයේ අපනයන ආදායම අපිට ගන්න පුළුවන් වේවිද කියලා ඔබතුමා විශ්වාස කරනවාද? මැණික් ශේෂ්ත්‍රය සම්බන්ධයෙන්
නියෝජ්‍ය කතානායකතුමනි, මේකේ පැහැදිලිව මම කිව්වා අපේ රටේ තියෙන ආර්ථික අර්බුදයක් සමග තමයි අපිට මේ තැන් වලට යන්න වෙලා තියෙන්නේ. අපි පැහැදිලිව දන්නවා අපේ රටේ පසුගිය වර්ෂයේ රාජ්‍ය ආදායම දරදේශීය නිෂ්පාදිත සාපේක්ෂව 8.2% ලෝකයේ අඩුම ආදායමක්. මම ආසන්නතම මාසයේ අපේ ආදායම හා වියදම කිව්වොත් අපේ බදු සහ වෙනත් ආදායම සැප්තැම්බර් මාසේ බිලියන 188යි. අපේ වියදම වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර සහ ණයපොලි වියදම බිලියන 279යි. සැප්තැම්බර් මාසේ වෙනස බිලියන 91යි. අපිට විශාල අවශ්‍යතාවයක් තියෙනවා රාජ්‍ය ආදායම වැඩි කරගන්න. ඒ නිසා තමයි අපිට හඳුන්වා දෙන්න සිද්ධ වුණේ මේ සමාජ ආරක්ෂණ බද්ද වගේ ඔකොඩ වදිර බද්දකුත් 102.5%. මේ රටේ පවුල් 168න් 130ක් ආණ්ඩුවෙන් උදව් ඉල්ලන ජීවත් වෙන්න. ඉතින් අපනයන ශේත්‍රයේ වාගේ ශේත්‍රවලට අපි මීට කලින් බදු ගැහුවේ නැහැ. හැබැයි අද අපිට සිද්ධ වෙලා තියෙනවා රුපියල් 100ට වැඩි ආදායම උපයන රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ගෙනුත් බද්දක් ගන්න. එවැනි අවස්ථාවකදී අපිට මේ වෙලාවේ යම්කිසි බද්දක් අය කළ හැකි ශක්තිමත් සියලු ශේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා කතානායක.
බොහොම ස්තුතියි ඔබතුමාට. ප්‍රශ්න අංක 10 ගරු දිලිප් වේද ආරච්චි මැතිතුමා. එතුමා පැමිණ
නැහැ.
දෙවෙනි වටේ 10 ප්‍රශ්නය අහනවද?
ගරු දිලිප් වේද ආරච්චි මන්ත්‍රීතුමා වෙනුවෙන් දෙවෙනි වටේ අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන සදේශකතු පළාත් සභා සහ පළාත් පාලන ඇමතිතුමාගේ මම ප්‍රශ්න අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාගත කරනවා.
බොහොම සතුටුයි. පිළිතුර සභාගත කරනවානේ.